සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පිංගත්නි අද මේ පෙරදිනේ මේ ස්ථානයේ තුන්වෙනි ධර්ම දේශනාවයි පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. පසුගිය මාසෙත් ඊට පෙර මාසෙත් ධර්ම දේශනා දෙකක් මෙම ස්ථානයේදීම පැවැත්තුවා. මේ පින්වතුන්ට මේ ධර්ම මාර්ගය, නිවන් මාර්ගය, මාර්ගචර්යාව පිළිවෙතක් හැටියට, ප්‍රතිපත්තියක් හැටියට අනුගමනය කරන්නට නම් පරියාප්ති ධර්මය තේරුම් ගත යුතුයි. මේ පරියාප්ති ධර්මය කෙනෙකුට දේශනා කළාම, කිව්වහම, මේක ප්‍රකාශ කළාම, විග්‍රහ කළාම, විස්තර කළාම හැම කෙනෙකුටම එක ආකාරයට, එක ස්වභාවයට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවම මිනිස්සුන්ව, මේ මනසක් තියෙන පුද්ගලයව කොටස් හතරකට බෙදලා පෙන්නුවා. පළවෙනි කොටස තමා උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ. දෙවෙනි කොටස තමා විපචිතඤ්ඤ පුද්ගලයෝ. තුන්වෙනි කොටස නෙය්‍ය. හතරවෙනි කොටස පද පරම. මේකම තවත් ආකාරයකින් බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා. පළවෙනි කොටස තමා ප්‍රඥානුසාරී පුද්ගලයෝ. දෙවෙනි කොටස වීර්‍යානුසාරී පුද්ගලයෝ. තුන්වෙනි කොටස සද්ධානුසාරී පුද්ගලයෝ. හතරවෙනි කොටසකුත් ඉන්නවා, ඒ පුද්ගලයෝ අර කොටස් වලට අයිති නැහැ, භක්තියෙන් අදහන පුද්ගලයෝ, අසුතවත් කෘතඥ පුද්ගලයෝ. ඉතින් ඒක නිසා අපි මේ උතුම් ධර්මය, බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ උතුම් ධර්මය දේශනා කරන්නේ ප්‍රඥානුසාරී පුද්ගලයන්ටත්, ඒ වගේම වීර්‍යානුසාරී පුද්ගලයන්ටත්, ඒ වගේම සද්ධානුසාරී පුද්ගලයන්ටත්. මේ උග්ගටිතඤ්ඤ කියන කොටස බොහොම උග්ගටිතඤ්ඤ. ගටි කියන්නේ ගැට. මේකේ මේ සංසාරේ තියෙන්නේ අර අන්තෝ ජටා බහි ජටා කියපු ඇතුළෙත් ගැට, පිටත් ගැට. මේ ගැට දැකලා, මේ ගැට හොයාගෙන, මේ ගැටේ කපන්න පුළුවන් නම් උග්ගටි තඤ්ඤ කියන තත්වයට පත් වෙනවා. මේ ගැට කපලා ඉවත් කළා, මේ බැම්මෙන් මිදී නිදහස් වෙන්න ප්‍රඥානුසාරී තත්වයට කෙනෙක්පත් වෙන්න ඕන. නමුත් මේ ප්‍රඥානුසාරී පුද්ගලයන්ට බොහොම ඉක්මනින් මේ ධර්මය තේරුම් ගන්න පුළුවන්. මේ කියන දේ හේතුඵල ධර්මයට බහගලපා බලා, ණය විනයට සසඳා බලා, ශ්‍රද්ධානුසාරී වෙලා ඒ පුද්ගලයාට ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතු කරගෙන මේ ගැටේ ලෙහන්න, කපන්න, මේ බැමි තුන නිබ්බිදා කරන්න, නිබ්බාන තත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනිච්ච දුක්ඛ අනාත්ත මේක තේරුම් ගන්න බොහොම ඉක්මනට පහසුවෙන් පුළුවන්කමක් ලැබෙනවා. නමුත් මේක තේරුම් ගන්න ඕන ඒ සියලුම පුද්ගලයෝ ප්‍රඥානුසාරී නෙවෙයි. ඒ වගේම උග්ගටිතඤ්ඤ තත්වයට පත් වෙන්න ටිකක් අමාරුයි. නමුත් බොහෝ අය ඉන්නවා බහුල බහුතරයක් මේ මග අනුගමනය කළත් එය සද්ධානුසාරී පුද්ගලයෝ. සද්ධානුසාරී පුද්ගලයා කියන්නේ නෙය්‍ය පුද්ගලයා. ඒ පුද්ගලයාටත් කවදා හරි නිවන් අවබෝධ වෙනවා. නමුත් අර ගැට මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන මේ ගැට තුන එකපාරට දැක්කත් තේරුම් ගත්තත් ඒ පුද්ගලයාට මේ ගැට ලෙහෙලා කපලා එකපාරට ඉවත් කරන්න මේ බැම්මෙන් මිදී නිදහස් වෙන්න පහසු නැහැ. නමුත් ඒ පුද්ගලයාත් කවදා හරි මගඵල ලබනවා. සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි, අරියත් මාර්ගඵලවලට ඒ පුද්ගලයාටත් පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. නමුත් ඒ පුද්ගලයා නැවත නැවතත් මේක විමසා බලා විචිතා පරිචිතා මනසිකරෝතා කියන තත්වයෙන් ඒ පුද්ගලයා නැවත නැවත ශ්‍රවණය කළා. සුතං සුසුතං බහුසුතං සුත දර තත්වයට පත්විය යුතුයි. ඉතින් ඒක නිසා මේ සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානය නැවත නැවත යලි යලි බණ අහලා ඒ බණ ධර්ම සාකච්ඡාවක් හැටියට සාකච්ඡා කරලා තමන්ගේ තියෙන ගැටලු ප්‍රශ්න විසඳගෙන ඒ නෙය්‍ය පුද්ගලයා සද්ධානුසාරී පුද්ගලයාත් බීජානුසාරී පුද්ගලයාත් මේ මග සාක්ෂාත් කරගන්න කටයුතු කරනවා. ඉතින් ඒක නිසා පින්වතුනි එකවරක් එකම ධර්ම දේශනාවකින් එක පදයක් අහලා බාහ්‍ය දාරු වීර්යතුමාට වගේ, සම්ත්‍රති අමාත්‍යතුමාට වගේ, ඒ වගේම පුක්කුසාති රජුරවන්ට වගේ මේ එක ධර්ම දේශනාවක් එක පදයක් අහලා මගපල් ලබා ගන්න හැම කෙනෙකුටම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කවුරුත් පසුබට වෙන්න ඕනේ නැහැ. නැවත නැවතත් යලි යලිත් මේ ධර්මය ඇහුවාම තමන්ගේ දහම් ඇස පෑදෙන්න ඕන. මේ දහම් ඇස පෑදුනේ නැත්නම් අර චක්කුකරණී ඥානකරණී කියන තත්වයට පත්වෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට සෝතාපට්ටි ඵලයට පත්වෙන්න නම්, දසනේන සම්පන්න වෙන්න නම්, සම්මාදිට්ඨියට පත්වෙන්න නම්, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම්, සක්කාය දිට්ඨි, විචිකිච්ඡිතා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනෙන්ම මිදී නිදහස් වෙන්න නම් මේ බණ, මේ ධර්මය අහන්න ඕන. බණ කිව්වේ අර භව නසන ක්‍රමය පිළිවෙත, පරියාප්ති ධර්මය පිළිවෙත. ඉතින් ඒක නිසා නිතර නිතර නැවත නැවත මේ ඇසු ධර්මය අර සුතමේ ඥානය ලැබෙනකන්, එහෙම නැත්නම් අර විචතා පරිචිතා කියන தত্ত্বය තේරුම් ගන්නකම්. විචතා කියන්නේ අපි විමර්ශනය කළා විචක්ෂණ බුද්ධියකින් දෙපැත්ත තුන් පැත්ත ද්වතාවේ ත්‍රිපරිවර්තය තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය විවෘත කර ගැනීමයි. ඉතින් ඒක නිසා පින්වතුනි යම් කිසි කෙනෙක් පදපරම පුද්ගලයෙක් වුණා නම් මේ ධර්මය ඒ පුද්ගලයාට එක පාට කිසිසේත්ම තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. පදපරම පුද්ගලයා කියන්නේ ඒ පුද්ගලයාට ඒ පදයේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. බාහිර ලෞකික භෞතික අර්ථය පමණයි ඒ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ උතුම් බුද්ධ දේශනාවේ එහෙම නෙමේ. අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා වෙනුවෙන් වශයෙන් හයක් තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා පදපරම පුද්ගලයාට මේකේ අර ගැඹුරු අර්ථයක්, පරම අර්ථයක්, ධර්ම අර්ථයක්, ලෝකෝත්තර අර්ථයක්, පඤ්ඤත්ති අර්ථයක් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ පදපරම පුද්ගලයා බලන්නේ මේකේ බාහිරෙන් තියෙන මේ ලෝකේ භාවිතයට ගත්ත අර්ථය විතරයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඊට ගැඹුරු අර්ථයක් විනිවිද බලලා වේදිතබ්බෝ විඤ්ඤූහීති කියන ආකාරයට මේ ධර්මයේ තුලින් විනිවිද බලා අර පරද පරමාර්ථයෙන් ඉවතට ගිහිල්ලා පරමාර්ථය එහෙම නැත්නම් ධර්මාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැති පුද්ගලයා තමයි පදපරම පුද්ගලයා. එනිසා බුදුහාමුදුරුවම දේශනා කළා මේ පැවැත්ම තුළ ජීවත් වීම තුළ මේ අපිට හම්බ වෙන බොහෝ පුද්ගලයෝ පදපරම පුද්ගලයෝ. ඒ පුද්ගලයන්ට මේ ධර්මය, මේ ගැඹුරු ධර්මය, මේ උතුම් ධර්මය, මේ නිවන් දකින ධර්මය එච්චර ගැලපෙන්නේ නැහැ. එනිසා ඒ අය අර බැඳුම් පිදුම් යැදුම් පැතුම් කියන දේවල් කරලා ඒවැන් යම් භක්තියකින් බැඳීමකින් යම් ආස්වාදයක් ලබනවා. ඉතින් ඒක නිසා ඒ පදපරම පුද්ගලයොත් ජීවත් වෙන්න ඕන එයත් ඉන්නවා. එනිසා එයයි බහුලයි. එනිසා අපි මේ ධර්මඥානයක් ධර්ම අවබෝධයක් යථාභූත ඥාන දර්ශනයක් යම් කෙනෙක් ලැබුවට පස්සේ ඒ පදපරම පුද්ගලයන් කෙරෙහිත් අර සද්ධානුසාරී පුද්ගලයන් කෙරෙහිත් යම් අනුකම්පාවක් අපේ තුළ ඇතිවිය යුතුයි. ඒ අයටත් අපි මේ දහම් මඟ පෙන්නන්නට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන අපේ හිතේ ඇති යහපත් ගතිය ඒ අයටත් අපි දික් කරන්න ඕන. ඒ කියන්නේ සත්‍යක්‍රියා බලයක් පතුරවලා අපිට පුළුවන්කම තියෙනවා ඒ අයටත් මේ ධර්මය අවබෝධ වේවා කියන අධිෂ්ඨානයක් ඇතුව කටයුතු කරන්න. ඉතින් ඒක නිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ දේශනා කරන ධර්මය සියලු දෙනාටම හැම දෙනාටම එක වාගේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. තම තම නැන පම නින් දැනගත යුතු කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා පින්වතුනි මේ උතුම් ධර්මය, මේ බුද්ධ ධර්මය, මේ බව උදුරා දමන්නට බුදුහාමුදුරුව ඉදිරිපත් කරපු ධර්මය තේරුම් ගත්ත කෙනෙකුට පමණයි රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුරලා අස් කළා නැවත කිසිම දවසක මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතේ නූපදින ආකාරයට පූර්ණ වශයෙන් පරිමුච්ඡති කියන ආකාරයට මේ විමුක්ති ඥාන දර්ශනය ලබන්න පුළුවන්. ඉතින් ඒක නිසා මනසක් තියෙන පුද්ගලයන් හැටියට තමන් තේරුම් ගන්න ඕන මේ තමන්ම සංසාර ගමනේ වටිනවා, හොඳයි, සාරයි, ප්‍රියයි, මනාපයි, මිහිරියි, මధుරයි කියලා මේ ප්‍රිය දෙයට ඇලිලා තියෙනවා, ඇලිනවා, අල්ලගන්නවා, උපාදානය කරගන්නවා, අයිති කරගන්නවා. එතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියලා අර මඤ්ඤතාවෙන් අස්මිමානෙන් මේ ප්‍රියමනාපදේට ඇලෙනවා, උපාදානය කරගන්න. මේ ප්‍රියමනාපදේ හැමදාම ඒ ආකාරයට පවතින්නේ විපරිණාමයට පත් වෙනවා, අන්‍යතා භාවයට පත් වෙනවා. මේ අනුව අපි ප්‍රියයි මනාපයි කියපු දේ සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ කියන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව හැම පෘථග්ජන පුද්ගලයෙකුටම මේ පරම සත්‍ය නිවැරදිව තේරුම් නොගත්තොත් ඒ පුද්ගලයා තුළ ද්වේෂයක්, දෙවෙනි ද්වේෂයක්, තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, පටියක් ඇති වෙනවා. ඒක ලෝක ස්වභාවයක්, එහෙම නැත්නම් පෘථග්ජන පුද්ගලයන්ගේ ස්වභාවයක්, එකක් ධර්මතාවයක්. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙක් මේ රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා අර පදපරම පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට අර ප්‍රඥානුසාරී හෝ වීර්යානුසාරී හෝ සද්ධානුසාරී හෝ වෙන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන අපි මේ සංසාර ගමනට බැඳෙන බැමි තුනක් තියෙනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුන වෙන කිසි බාහිර බලවේගයක් පුද්ගලයෙක් අම්මා තාත්තා සාම්පුරුෂයව භාර්යාව දරුව අමු දරුව කවුරුවත් හදලා බැඳලා ඈඳලා තියෙන බැමි තුනක් නෙමෙයි. මේ බැමි තුනේම නිර්මාතෘ තමන්. ප්‍රභවය කරගත්තේ තමන්. හේතු අර හේතු නිසා අර ප්‍රභවය වුණා ඒ බැමි තුනම. එනිසා මේක හොඳට තේරුම් ගත්තොත් විතරයි අර පද පරම බවින් ඉවත් වෙලා යම් ආකාරයකට අර උග්ගත සංඤ විපච්ඡන්නේ නෙය. එහෙම නැත්නම් ප්‍රඥානුසාරී වීර්යානුසාරී ධම්මානුසාරී පුද්ගලයෙක් බවට පත් වෙලා මේ මග සොයාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම මුලින්ම තේරුම් ගන්න ඕන තමන්ට මේ නිවන් මග මේ ධර්මය තේරුම් ගන්න බැරි වෙන්නේ වෙන කාගේවත්ම වරදක් නිසා නෙමෙයි, තමන්ගෙම යම් අඩුපාඩුවක් වරදක් තියෙන නිසයි. මේ අඩුපාඩුව වරද තමා අර පද පරම පුද්ගලයෙක් වෙන්න හේතුව තමා මේ කම්ම ආවරණ, කෙලෙස ආවරණ, විපාක ආවරණ කියලා තුනක්කින් නිවන ආවරණය වෙලා තියෙන. කම්ම ආවරණය කිව්වේ තමම්ම මේ මොහොතට පෙර කරපු යම් යම් ක්‍රියාකාරකම්. මෙතෙන්දී මේ කම්මාවරණයට හේතු වෙනවා පුණ්‍ය කර්ම, පාප කම්ම, අකුසල කම්ම කියන කර්ම තුනම නිසා නිවන ප්‍රමාද වෙනවා, ආවරණය වෙනවා, නිවනට යන මග ඇහිරෙනවා, වැහෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර නිසා තමයි මේ කම්මාවරණයක් ඇති වෙන්නේ. කම්මාවරණයකට මූලිකයා එහෙම නැත්නම් කම්මාවරණයේ නිර්මාතෘ තමන්. වෙන කිසි බාහිර පුද්ගලයෙකුට තමන්ගේ සාම්පුරුෂයාට භාර්යාවට අම්මට තාත්තට එහෙම නැත්නම් පන්සලේ හාමුදුරන්ට ගුරුවරයෙකුට ශාස්ත්‍රූ කෙනෙකුට ආගමික නායකයෙකුට මේ කිසි කෙනෙකුට අපිට ඇඟිල්ල දික් කළා කියන්න බෑ. මගේ කම්මාවරණයක් ඇති කළේ මේ ඔබ බාහිර පුද්ගලයෙක් කියලා. ඉතින් ඒක නිසා මෙන්න මේ තත්ත්වය තේරුම් ගත්තොත් තමන්ටම පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරලා තමන්ගේ සියලුම කම්මාවරණ ඉවත් කරගෙන ඒ වෙනුවට ප්‍රතිකර්ම, උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරලා ඒ සියලු කම්මාවරණ වලින් මිදී නිදහස් වෙන්න. ඒක තමන්ටම පුළුවන්. ඒකට තමන්ටම හැකියාවක් ශක්තියක් තියෙන්න ඕන. ඒක එකම අවශ්‍යතාවය තමයි අර සුතමේ ඥානය, සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානය ලැබීම. ඒ අනුව තමයි සීලමේ ඥානය, භාවනාමේ ඥානය, මග්ගේ මග්ග ඥාන දර්ශනය ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ කම්මාවරණ හොඳට තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට මේ කම්මාවරණ වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ කම්මාවරණ කිව්වේ මේ මොහොතට පෙර තමන් කරන ලද අර අකුසල කර්ම, පාප කර්ම වගේම පුණ්‍ය කර්මත් පුණ්‍යාභිසංකාර කරගත්තොත් ඒක නිවන වැහෙන කම්මාවරණයක්. ඒකයි පින්වතුනි බුදුහාමුදුරුවෝ කිව්වේ පින්කමක් කරන හැම මොහොතකම ඒක කුසලයක් බවට පත් කරගන්න අපි දැනුමක්, ඥානයක්, ප්‍රඥාවක් තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා පින්කම් කරන්න එපැයි කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කිව්වෙත් නැහැ, මම කියන්නෙත් නැහැ. පින්කම් කළ යුතුමයි කියලා සුමනා සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කළා. හැබැයි පින්කමක් කරන හැම තැනකදීම ඒක කුසලයක් බවට ඒ මොහොතේම කුසලයක් බවට පත් කරගන්න තරම් දක්ෂයෙක් විය යුතුයි, ප්‍රඥාවන්තයෙක් විය යුතුයි. ඒක තමයි අර උග්ගටිතඤ්ඤ විපච්චිතඤ්ඤ තත්ත්වයට පත් වෙන්නට මුල්වන, නිදානවන, ප්‍රත්‍යවන හේතුව. ඉතින් ඒක නිසා අර අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ එහෙම නැත්නම් පදපරම පුද්ගලයෝ කිසිසේත්ම දන්නේ නැහැ පින්කමක් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්නා ක්‍රමය. ඒ පින්කම තමන්ට තමන්ගේ සංසාරේ දික් වෙන්න ප්‍රතිලාභයක්, එහෙම නැත්නම් අර ඒ සංසාර ගමන තවත් හොඳ කරගන්න පංචස්කන්ධයේ උපාදානීය කරගන්නම දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප ලබන්නමයි මේ කරපු පින්කමත්. ඒ පදපරම පුද්ගලයා අසුතක්ජන පුද්ගලයා පුඤ්ඤාභි සංකාරයක් හැටියට භාවිතා කරන්නේ, පරිහරණය කරන්නේ. ඒ නිසා ඒක කම්මාවරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ බණ අහන්නේ මේ ධර්මයේ තේරුම් ගන්න ඕන. අපි පින්කමක් කරලා අර හදයම් පුණාති පුඤ්ඤං අපේ තුන්සිත පහදාගෙන හිතේ පිරිසිදු බවක් ඇති කර ගැනීමයි පින්කමක් කරනවා කියන්නේ. ඒ තුන්සිත පහදාගත් අවස්ථාවේදී අපි ක්‍රම දෙකකින් මේ කම්මාවරණයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුඤ්ඤාභි සංකාරය කුසලයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ කුසලයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ එකක්, අපි පුඤ්ඤපාප පහිනස්ස කරන්න ඕන. පුඤ්ඤපාප පහිනස්ස කරනවා කියන්නේ අපි මේ සංසාර ණයගෙන දෙනුවෙන් මිදෙන්න, නිදහස් වෙන්න අපි ඒ කරපු පින්කම කුසලයක් බවට පත් කරගන්න නම් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒකේ ශක්තිය පිරිසිදු කරගන්න ඕන. ඒ වගේම සංසාර ණයගෙන දෙනුවෙන් අපි අර අපිට උදව් කළ, උපකාර කළ ණය තියෙන සියලු දෙනාට යුතුකම් වගකීම් ඉටු කිරීම ඇටියට පින් දීලා පින් පවරලා ඒක කුසලයක් බවට පත් කරගන්න. ඒ වගේම ඒක එක පැත්තක්, ඒ තමන්ගේ අර තමන්ට උදව් කරපු අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් ගුරුවරුන් ඥාති මිත්‍රාදීන් වැඩිහිටියන් තව දහසකුත් කෙනෙක් ඉන්නවා මේ සංසාර ගමනේදී තමන්ට උදව් කළ උපකාර. ඒ සියලු දෙනාට අපි පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා අර පුණ්‍ය කර්මය කුසලයක් බවට පත් කරගන්න දැනුවත්කමක් තියෙන්න ඕන. ඒක පළවෙනි අවශ්‍යතාව. දෙවෙනි එක තමා පින්කමක් කරපු හැම අවස්ථාවකම අර හදයන් පුණාති පුඤ්ඤං හිතේ පිරිසිදු බවක්, පැහැදුණු බවක්, ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ ප්‍රසාදය අපි උපයෝගී කරගෙන හිතේ මෙතෙක් කල් මුල් බැහැගෙන තියෙන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හිතෙන් උදුරා දමන්නට ඒ පින්කම උපයෝගී කරගත යුතුයි. ඒ අනුව අපි කුසලස්ස උපසම්පදා කියන මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හිතෙන් උදුරා හිතේ තියෙන කෙලෙස් බව අත්හැරලා නික්ලේශී තත්වයට හිත පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ පින්කමක් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්න. ඒක එහෙම නොවෙන්නේ ඒ පින්කමින් තමන්ම මේ පින්කම කරපු මොහොතේ පටන් ඒකින් යම් ලාභයක්, වාසියක්, සුවයක්, සහනයක්, එහෙම නැත්නම් අර පොලියට සල්ලි දුන්නා වගේ පොලියත් එක්ක ආපහු මුදල බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් මේ පින්කම නිසා දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප බලාපොරොත්තු වෙනවා නම් එතෙන්දි අර පංචස්කන්ධය උපාදානීය කරගැනීමේ බලාපොරොත්තුව තමා තියෙන්නේ. ඒක කිසිසේත්ම කුසලස්ස උපසම්පදා කියන ක්‍රියාවලියට විරුද්ධ දෙයක්. ඉතින් ඒක නිසා අර කම්මාවරණය එතෙන්දි සිද්ධ වෙනවා. පින්කමක් කරලා ඒක පුණ්‍ය අභිසංකාරයක් කරගත්තා නම්, ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ කම්මාවරණ කියන දේ තමන් කරපු දෙයක් නිසා තමන්ගේ නිවන ආවරණය වීම මේ පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර තුනෙන්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ කම්ම ආවරණය. ඒ වගේම දෙවෙනි ආවරණය තමයි කෙලෙස් ආවරණය. කෙලෙස් නිසා එමනනම් අර තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය වර්තමාන මොහොතේ අලුතෙන් උපදවනවා නම් ඒ අලුතෙන් අනුසය උපදවන හැම මොහොතකම අර අනුසය නිසා කෙලෙස් ආවරණයක් ඇති වෙනවා. කාමෝග භවෝග ditthෝග අවිද්‍යාවෝග ඇතුළාන්තයේ තුර සකස් වෙනවා. ඒ අනුව අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ කරුණු පහෙන් නිවන ආවරණය වෙනවා, ප්‍රමාද වෙනවා, නිවන වැහිලා යනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕන මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන සෑම කටයුත්තක්ම මේ නිවන ප්‍රමාද කරන, නිවන වැහෙන, නිවනට විරුද්ධ ධර්මතාවයන් සකස් වෙන දෙයක් බව. ඉතින් ඒක නිසා ප්‍රියාප්‍රිය තේරුම් අරගෙන කොච්චර හරි කොතනකදී හෝ කොහොම ඇහැට ප්‍රියමනාප වුණත්, කනට ප්‍රියමනාප වුණත්, නාසයට දිවට කයට කොච්චර ප්‍රියමනාප වුණත් ඒ ආමිෂය අපි එකෙන් මිදින් නිදහස් වෙලා ඒ ප්‍රියමනාපදේ පිළිබඳව සංචේතනා පවත්වන්නේ නැතුව අනුසය හැටියට අලුතෙන් උපදවාගන්නේ නැතුව කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ඇහැ පාවිච්චි කරනවා, කන නාසය දිවකය මන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අර ඇහෙන් දැක්ක ප්‍රියමනාපදේ උපාදානය කරගන්නේ නැහැ. ඒ පිළිබඳව සංචේතනා පවත්වන්නේ නැහැ. ඒ පිළිබඳව තණ්හාවක් ඇති කරගන්නේ නැහැ. ඒක පිනවා පිනවා ආස්වාදනය කරන්නේ නැහැ. ඒ අනුව අර කෙලෙස් ආවරණ වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ විපාක ආවරණ තියෙනවා. කම්ම ආවරණ, කෙලෙස් ආවරණ, විපාක ආවරණ. ඒ නිසා බොහෝ පුද්ගලයන්ගේ මේ කර්ම සහ කෙලෙස් විපාක හැටියට නිවන ආවරණය කරනවා. නමුත් වර්තමාන මොහොතේ නිවැරදිව නිවැරදි ආකාරයට මේ ධර්මයේ තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ විපාක ආවරණ වලින් මිදී නිදහස් වෙන්න. ඒ නිසා දැන් අර අඟුලිමාලා හාමුදුරුව මිනි නම කියන්නෝ නමයක් වැරුව පුද්ගලයෙක්. ඒ වගේම ආලවක යක්ෂයා බොහෝ මිනි මත් කෑව පුද්ගලයෙක්. නමුත් ඒගොල්ලන්ට ඒ විපාක ආවරණය මිදී නිදහස් වෙන නිවැරදි ක්‍රමය බුදුහාමුදුරුව කියලා දුන්නා. ඉතින් ඒක නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ කරගන්න නිවැරදිව කටයුතු කරනවා නම් මේ විපාක ආවරණ වලින් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ පදපරම පුද්ගලයන් හැටියට හැමදාම මේ පැවැත්ම, මේ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නේ මේ ධර්මයේ නොදැන අර කම්මාවරණ වලින්, විපාකාවරණ වලින්, කෙලෙසාවරණ වලින් මිදී නිදහස් වන්නට විදියක්, ක්‍රමයක්, පිළිවෙතක් නොදැනීමයි. ඒ පිළිවෙත බුදුහාමුදුරුව ප්‍රකාශ කළේ මේ පරියාප්ති ධර්මයේ. ඉතින් ඒක නිසා සබ්බ ආශව සංවර පරියාය සූත්‍රයේ, ඒ වගේම සත්තත්තාන කුසල සූත්‍රයේ, ඒ වගේම ගිරිමානන්ද සූත්‍රයේ වගේ සූත්‍ර ගණනාවක විශේෂයෙන්ම රාහුලෝවාද සූත්‍රයේ, මහා රාහුලෝවාද සූත්‍රයේ පොඩි ළමයෙකුට උනත් මේ කම්මාවරණ වලින්, විපාකාවරණ වලින්, කෙලෙස් ආවරණ වලින් මිදී නිදහස් වෙලා අර පදපරම තත්වයෙන් එහාට ගිහිල්ලා එක්ක සද්ධානුසාරී, එක්ක වීර්යානුසාරී, එහෙමත් නැත්නම් ප්‍රඥානුසාරී පුද්ගලයෙක් බවට පත් වෙලා නිවන් මඟ විවෘත කරගන්න සාක්ෂාත් කරගන්න සියලු මනුෂ්‍යයන්ට බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ධර්මය අහලා මේකේ තියෙන දේ කටපාඩම් කරගෙන එහෙම නැත්නම් අර වෙද මහත්තයා ලියා දුන්න බේත්‍රීට්ටු වගේ කියව කියව හිටියත් පිරිත් හැටියට සජ්ජායනා කරත් අර පද පරම තත්ත්වයෙන් ඊට ඉහළ අර උකට තඤ්ඤෝ නෙයෝ විපචිතන්නේ තත්ත්වයකට පත්වෙන්න බෑ. වැඳ වැඳ පුද පුද යද යද පත පත හිටියට මේ පද පරම තත්ත්වයෙන් මිදී නිදහස් වෙලා නිවන් මගට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45ක් තුළ මේ උතුම් ධර්මය මේ පර්යාප්ති ධර්මය දේශනා කළේ මිනිස්සුන්ට දහම් ඇස පාදගත් චක්කු කරණී, ඒ අනුව ඥාන කරණී, ඒ අනුව උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. මේ සංවත අන්ත කරන්න. එනිසා මේ සංවත තේරුම් ගන්න නම් මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සකස් කරපු වත තමා මේ ගත හිත හැටියට අපි පාවිච්චි කරන්න. අපි මේ පංචස්කන්ධයේ උපාදානය කරන්නේ අර රාගය ද්වේෂය මෝහය කියන ක්‍රියාවලියෙන් කටයුතු කරන හැම අවස්ථාවකම. ඉතින් ඒක නිසා අර පදපරම තත්ත්වයෙන් මිදී නිදහස් වෙන්න නම් පළමු අවස්ථාව පළමු පියවර තමා චක්කු කරණී, එහෙම නැත්නම් චක්කුම් උදපාදි. මේ දහම් ඇස පාදගන්න ඕන. දහම් ඇස වැහිලා තියෙන්නේ, ඒකයි පදපරම උනේ. මේ දහම් ඇස වැහෙන්නෙම බොහෝ දුරට උගත්කමිනුත් වැහෙනවා, සම්මතයෙන් සම්ප්‍රදායනුත් වැහෙනවා, රාගය ද්වේෂය මෝහය නිසාත් මේ දහම් ඇස වැහෙනවා. ඒ වගේම සම්මතය සම්ප්‍රදාය මේ දහම් ඇස වැහෙන්නට හේතුවක්. ඉතින් ඒක නිසා අපි හැම විටම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා මේ ධර්මයේ තියෙන අර පරමාර්ථ ධර්මය ලෝකයෙන් ඉතර වෙන ලෝකෝත්තර ධර්මය තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. එහෙම තේරුම් ගත්තාම තමයි අපේ දහම් ඇස පෑදෙන්නේ, ධම්මචක්කුම් උදපාදි කියන තත්වයට පත් වෙන්නේ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ දහම් ඇස පෑදෙනකන් අර කොණ්ඩඤ්ඤ බමුණට පවා අර විරජං වීතමලං ධම්මචක්කුම් උදපාදි තත්වයට පත් වෙන්න බැරි වුණා. කොච්චර ධ්‍යාන අභිඥා ලැබලා තිබුණා මේක හොඳට තේරුම් ගන්න ඕන. කොණ්ඩඤ්ඤ බමුණ බෝසත්තුමා උපදින දවසේ අෂ්ට අභිඥාලාභී ඉර්ෂිවරේ. ඊට පස්සේ බුදුහාමුදුරුව අවුරුදු 35කට පස්සේ බුද්ධත්වයට පත් වෙනකොටත් මේ කොණ්ඩඤ්ඤ බමුණ අෂ්ට අභිඥාලාභී ධ්‍යාන අභිඥා සහිත වූ ඉර්ෂිවරයෙක් හැටියටයි ලෝකයා පිළිගන්නේ. නමුත් මේ කොණ්ඩඤ්ඤ බමුණගේ අර දහම් ඇස පෑදිලා අර විරජං වීතමලං කියන මලකඩ තට්ටු තුන කඩාගෙන තිබුණේ නැහැ. ඒ මලකඩ තට්ටු තුන තාම අර හිතේ මුල් බැහැගෙන තිබුණා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ අනාර්ය ධ්‍යාන හෝ අභිඥා හෝ චේතෝ විමුක්තිය හෝ ලැබුවට අර දහම් ඇස පෑදුනේ නැත්නම් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරලා පස්වක මහණුන්ට මේ දහම් ඇස පෑදෙන ආකාරයට මේ මාර්ගය පැහැදිලිව දේශනා කරලා පිරිසිදුව දේශනා කළේ. මෙතෙන්දි හොඳට තේරුම් ගන්න ඕන මේ ධම්මස පෑදෙන්න නම් තමන් මෙතෙක්කල් අර දැක්ක දෘෂ්ටිය තමන්ගේ ප්‍රිය අප්‍රිය අතර වූ වැරදි මැනීම සාමුලින්ම මිදී නිදහස් වෙන්න ඕන. ඉතින් ඒක නිසා සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ පෘථග්ජන තත්ත්වයට පත්වෙන්නට හේතුව තමා නැවත ප්‍රියදේට මනාපදේට ඇලීම. ඒ ප්‍රියදේට තණ්හාවක් ඇතිවීම, ප්‍රියමනාපදේ උපාදානය කරගෙන අල්ලගෙන එකතු කරගෙන අයිති කරගෙන ගොඩගහ ගැනීම. ඒ නිසා මේ ප්‍රියදේට ඇලීම කියන එකේ විරුද්ධ පැත්ත තමයි අප්‍රියදේට ගැටීම. මේ කිසිම ප්‍රියමනාපදයක් තමන්ගේ කැමැත්ත අනුව, ඉච්ඡා අනුව, නිච්චසේ සුඛසේ අත්තසේ පාත්තන්න නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේ සියලු දේ සබ්බේ මේ පියේහි මනාපේහි නා නානා භාවෝ විනා භාවෝ කිව්වේ ඒ සියලු දේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. එනිසා මේ අනිත්‍ය අනුපස්සනා කළා, දුක්ඛ අනුපස්සනා කළා, අනත්ත අනුපස්සනා කළා, එන හිතේ තිබුණු වැරදි ගතිය ප්‍රියාප්‍රිය දේට නිත්‍යසේ සුඛසේ අත්තසේ බැඳීම නවත්තන්න ඕන. ඒක හිතෙන් අයින් කරගන්න ඕන. තමන්ගේ හිතේ මේ නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙන්නේ වෙන කොහෙවත් ලෝකෙක නෙමෙයි. ඒ නිසා තමන්ගේ හිතේ මේ අපිරිසිදු බවක්, කිලුටු බවක්, නොපැහැදුණු බවක් තියෙන බව තමන්ට නොතේරීමයි අර පද පරම තත්වයෙන් කටයුතු කරන්න හේතුව. ඉතින් ඒක නිසා මේ වෙන කාගේවත් හිත තමන්ට පිරිසිදු කරගන්නත් බෑ, කරලා දෙන්නත් බෑ. ඒ වගේම තමන්ගේ හිත වෙන කාටවත් පිරිසිදු කරන්නත් බෑ, වෙන කාගේවත් හිතක් තමන්ට පිරිසිදු කර දෙන්නත් බෑ. බුදුවරයෙකුට පවා බෑ තවත් කෙනෙකුගේ හිත පිරිසිදු කරලා දෙන්න. හැබැයි පිරිසිදු කරගන්නා මාර්ගය, පිළිවෙත, ප්‍රතිපදාව, ප්‍රතිපත්තිය විග්‍රහ කරලා දේශනා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ බුදුබණ අපි අහන්නේ ඒක තේරුම් අරගෙන මේ පිළිවෙත, මේ පරියාප්ති ධර්මය අහලා ඒක ප්‍රතිපදාවක් හැටියට, ප්‍රතිපත්තියක් හැටියට අනුගමනය කරන්න, භාවිතයට ගන්න. බාසෙහියාසි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ නිසා මේ ධර්මය අහලා අපි භාවිතයට ගත්තේ නැත්නම් එතෙන්දී අර වෙද මහත්තයාගේ බේත් සීට්ටුව කිව්වා වගේ, කියෙව්වා වගේ තමයි. වෙද මහත්තයාගේ බේත් සීට්ටුව බොහොම හොඳයි, ලෙඩේට බොහොම අද්දුටුයි. හැබැයි බේත් සීට්ටුව කියව කියවා වෙද මහත්තයාව වර්ණනා කර කර, වෙද මහත්තයාගේ ගුණ ගායනා කර කර බේත් සීට්ටුවට අද්දුන් අල්ලන්න හිටියට ඒකෙන් පළක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපි මේ උතුම් ධර්මය අහලා දැනගන්න ඕන, භාවිතයට ගන්න. දෛනිකව අපි කරන කියන හිතන සෑම තැනකදීම, හැම දෙයකදීම, හැම අවස්ථාවකදීම, හැම ධර්මතාවයකදීම අපිට බුදුහාමුදුරුවෝ කළ යුතු සුවධර්ම, කරණීය ධර්ම, ඒ වගේම නොකළ යුතු අකරණීය ධර්ම, අසුව ධර්ම දේශනා කළා. ඉතින් ඒක නිසා මේ සුව අසුව දහසක් ධර්මය අපි තේරුම් ගත යුත්තේ මේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන මේ දෙක නිවැරදිව භාවිතයට ගන්නයි. ඒ නිවැරදිව භාවිතයට ගන්න නම් අපි තේරුම් ගත යුතුයි. එහෙම නිවැරදිව තේරුම් ගන්න, භාවිතයට ගන්න බැරි වුණොත් අර පද පරම තත්වයෙන් මිදිලා නෙහිය විපචිතඤ්ඤ උග්ගතඤ්ඤ තත්වයට කෙනෙකුට එන්නට අමාරුයි. ඉතින් ඒක නිසා පින්වතුනි මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය හේතුඵල ධර්මය. පටිච්ච සම්පාද ධර්මී කිව්වේ හේතුඵල ධර්ම. මේ හේතුව කරන්නේ තමන්, ඵලය උරුම වෙන්නේ තමන්ට. හේතුව වැරදි නම් ඒක වෙනස් කරගෙන වැරදි ඵලය නරක ඵලය අයහපත් ඵලය අපල විනාශ කරගන්න පුළුවන් තමන්ට මේ කොච්චර ප්‍රිය මනාප වුණත් මිහිරි වුණත් මధుර වුණත් ඒ හේතුව වැරදි නම් ඒකේ ඵලය ඊට පස්සේ කර්මයක් හැටියට උරුම වෙනවා එනිසා ඒ කොච්චර ඒ මොහොතේ කොච්චර ප්‍රිය මනාප මధుර මිහිරි වුණත් ඒකේ ඵලය තමන්ට උරුම වෙන්නේ කර්මයක් හැටියට නම් අපායන හැටියට නම් අයහපත් ඵලයක් අපලයක් හැටියට නම් ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ හේතුඵල ධර්මයට නිවැරදිව බහාගලපා බලා කටයුතු කිරීම. මේ හේතුව දෙපැත්තකට ඵල විපාකට එනවා. අජ්ජත්තාවා බහිද්ධාවා. මේ යහපත් අයහපත් කියන හේතු දෙකක් තියෙනවා. යහපත් හේතුවක් නම් තමන්ටත් ඒක ප්‍රතිඵලය යහපත් අනුන්ටත් බාහිර ලෝකයටත් ඒක යහපත්. ඒ හේතුව අයහපත් නම් තමන්ට හෝ අනුන්ට හෝ දෙන්නෙන් එක්කෙනෙකුට හෝ අයහපත් වුණත් ඵල විපාකය කර්මයක් හැටියට උරුම වෙනවා. ඉතින් ඒක නිසා කවුරුත් කල්පනා කරගන්න ඕන මේ හේතුඵල ධහමට බහාගලපා බැලීම කියන්නේ මේ තමන් වචනයක් කතා කරලා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනවා නම් ඒක හේතුවක්. ඒ වගේම ක්‍රියාවක් කරනවා නම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඒක ක්‍රියාවක්. ඒ වගේම ඊට වඩා බලවත් සිටිවිල්ලකින් අපි ක්‍රියාවක් කරනවා නම් කාය කර්මයක් මනෝ කර්මයක් වචී කර්මයක් කියලා තුනක් තියෙනවා. මේ තුනම අපේ අර කම්මාවරණයක් විපාකාවරණයක් කෙලෙසාවරණයක් වෙලා පද පරම පුද්ගලයෙක් බවට පත් කරන කම්ම ආවරණ. ඉතින් ඒක නිසා කාටද මේක වෙනස් කරගන්න පුළුවන්? තමන්ට. වෙන කාටවත් මේක මොන විශ්වකර්මයකටවත් අම්මට තාත්තට සාම්පුෘතයට භාර්යාවට දරුවන්ට මුණුගුරන්ට මේ උගතෙකුට ගුරුවරයෙකුට පණ්ඩිතයෙකුට අරහතුන් වහන්සේ කෙනෙකුට බුදු කෙනෙකුටවත් මේක තමන්ට කරලා දෙන්න පුළුවන් කමන්නෑ. හැබැයි කියා දෙන්න පුළුවන්, පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එනිසා ඒ අනුව මේ බුද්ධ ධර්මය ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානිකම්. එනිසා මේ උතුම් බුද්ධ ධර්මය ඔය සියලු දේ විවරණය කළා, විභජනය කළා, අර බෙදලා බලලා පැහැදිලි කරලා විභංග ප්‍රකරණේ පටිසම්භිදාමග්ග ප්‍රකරණේ හැම තැනකම කරලා තියෙන්නේ මේ බෙදලා බලලා මේක පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන, තමන්ටත් පුළුවන් වෙන්න ඕන මේ හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා මේක මේ කරන කියන දේ නිවැරදිව කරන්න භාවිතයට ගන්න. ඒකයි කිව්වේ ධම්ම විනේ ගාදන්ති කියලා. ධම්මයට ධර්මයට බහාගලපා බැලීම, විනයට ණය විනයට සසඳා බැලීම ගාදන්ති කියන්නේ ඒ අනුව තමන්ගේ ජීවිත පැවැත්ම පවත්වාගෙන යන. ඉතින් ඒක නිසා පින්වතුනි මේක මේ බුද්ධ ධර්මය මේ උතුම් ධර්මය උපකාර වෙන්නේ අපිට මේ වගේ අහලා එතනින් අවසන් කරන්න නම් නෙවෙයි. මේක අහගත්ත තරමට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේ අහගත්ත දේ භාවිතයට ගත්තේ නැත්නම් ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා තං සුනාත සාදුකං මනසිකරවෝත වාසයාසි කියලා. එනිසා තං සුනාත කියන්නේ හොඳට මේක අහගන්න. ඒ වගේම මේ මනසිකරවෝත අර අපි අහගත්තදී ධාරණය කරගන්න ඕන. ඒ වගේම අපේ ජීවිතයට එදිනෙදා වාසයාසේ භාවිතයට ගණ්ඩු. ඉතින් ඒක නිසා මේක භාවිතයට ගත්තේ නැත්නම් එදිනෙදා අස්සපස්ස ආනපාන හැටියට අර සබ්බ පාප පස්ස කුසල අස්ස මේක තමයි අස්සපස්ස මේක මේ විදිහට තේරුම් ගත්තේ නැත්නම් සචිත්ත පරියෝ දපණං තමන්ගේ සචිත්තය පූර්ණ වශයෙන් පාරිසුද්ධත්වයට පරිමුච්ඡති කියන තත්වයට පිරිසිදු වෙන්නේ නැහැ මේ තමන්ගේ හිත කිලුටු වෙන්නේ කොහොමද කියන එක තමන් තේරුම් ගන්න ඕනේ තමන් ප්‍රිය දෙයට ඇලෙනවා නම් හිත කිලුටු වෙනවා අප්‍රිය දෙයකට ගැටෙනවා නම් හිත කිලුටු වෙනවා ප්‍රිය අප්‍රියතර වැරදිසේ මානෙන් මනිනවා නම් හිත කිලුටු වෙනවා තුනෙම්ම හිත කිලුටු වෙනවා කාගේ හිතද තමන්ගේ හිත තමන්ගේ හිත පිරිසිදු කරගන්න නම් මේ අලෝභ අදේශ අමෝහ ලෝභක්කය ද්වේෂක්කය මෝහක්කය තේරුම් ගත යුතුයි ඒ නිසා අර ප්‍රිය දෙයකට ඇලෙන යන අවස්ථාවේ ඒක ප්‍රියමනාප බව දන්නවා දකිනවා ඒක ඇත්ත ඒක නෙමේ අපි කල යුත්තේ ඒ ප්‍රියමනාප දිගේ අපි සංචේතන පවත්තලා
උගල ආරම්භ කරනකොට අද දවසේ නේද
ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන තමන්ගේ හිතේ තමන්ගේ හිතේ පිරිසිදු බවක් ඇති කරගත හැක්කේ තමන්ට වෙන කිසි බාහිර පුද්ගලයෙකුට තමන්ගේ හිත පිරිසිදු කරලා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හිත කිලුටු කරන්නත් බෑ කිසිම බාහිර පුද්ගලයෙකුට තමන් දුර්වල නම් තමයි ඒක වෙන්නේ. ඒ නිසා මේ ආගන්තුකයේහි උපකිලිට්ටේන උපකිලිට්ටං කියන තත්වය අර බාහිර අහක යන කුණු ගොඩවල් නිසා තමයි මේ බාහිර වශයෙන් මේ හිත කිලුටු වෙන්නේ. ඉතින් ඒක නිසා සියලුම දෙනා කල්පනා කරන්න ඕන තමන්ගේ හිත ප්‍රවේශම් කරගන්න ආරක්ෂා කරගන්න ඒ වගේම හිතේ ඇතිවන මේ රාගය ద్వේෂය මෝහය නිතරම තමන්ගේ හිත කිලුටු වෙන්නට හේතු වෙන බව ප්‍රත්‍ය වෙන බව උපකාර වෙන බව තමන් තේරුම් ගන්න ඕන මේක තේරුම් ගන්නා තාක්කල් තමන්ගේ හිත කොච්චර පිරිසිදු කරන්න උත්සාහ කළත් අර රාගයෙන් තොර ద్వේෂයෙන් තොර මෝහයෙන් තොර පිරිසිදු සිතක් ඇති කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ කිට කිලුටු කලු අර කලු ධර්ම වලින් කිලුටු ධර්ම වලින් කෙලස් ධර්ම වලින් ගහන වූ පුරුණු සිතක් තමයි අර පද පරම පුද්ගලයාට තියෙන්නේ නමුත් මේ පද පරම තත්වයෙන් හැමදාම පවතින්නේ මේ කෙලස් තත්වයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට නිවැරදිව දන්නා පුද්ගලයා දැනගත් පුද්ගලයා ඒ නිසා මේ ධර්මය අහලා නිවැරදි දේ තේරුම් අරගෙන අභිඤ්ඤාතං අභිඤ්ඤයකින් තත්වයටපත් වෙලා අර භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං කරන්න ඕන කමම තියෙනවා ඒක තමයි ආනපාන අස්සපස්ස කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා මේ වගේ සූත්‍ර ධර්ම ගණනාවකින් බුදුහාමුදුරුවෝ මේ දෙපැත්ත ද්වතාවය විග්‍රහ කළා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ ප්‍රිය දෙයට ඇලීම නිසා කිලුටු වෙන්නේ තමන්ගේ හිත. තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නිසා කිලුටු වෙන්නේ තමන්ගේ හිත. මානය විශේෂයෙන්ම වැරදි මැනීම නිසා වැරදි මාන 21ක් තියෙනවා. අස්මිමානය තමයි ඒක බලවත්ම තත්වය නමුත් සෙය්‍යමාන සදිසිමාන උච්චමාන අභිමාන හීනමාන මෙහෙම මාන 21ක් තියෙනවා මේ මාන 21ෙම කිලුට වෙන්නේ තමන්ගේ හිත. කිලුට වුණොත් ඒ පුද්ගලයා පද පරම තත්වයට පත් වෙනවා. අර උග්ගටිතඤ්ඤ එහෙම නැත්නම් ප්‍රඥානුසාරී පුද්ගලයෙක් වෙන්නේ මේ හිත අර සකස් කරගෙන හදාගෙන හිත පිරිසිදු තත්වයට පත් කරගන්නට දක්ෂ තත්වයට වෙනස් වූ පුද්ගලයෙක්, වෙනස් වෙන පුද්ගලයෙක්, වෙනස් කරගන්න පුළුවන් පුද්ගලයෙක්. ඒ නිසා තම තමන්ම කල්පනා කරගන්න ඕන, මගේ හිත කිලුටු වෙන්නේ කොහොමද, ඒ වගේ මගේ හිත පිරිසිදු කරගන්නේ කොහොමද කියන මේක තමන්ම තේරුම් ගන්න ඕන. මේ දෙකම යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන, අයෝනිසෝ මනසිකාරය තේරුම් අරගෙන අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකරන සුතවත් අරිය ශාවකෙක් බවට පත් වෙනවා. සුතවත් අරිය ශාවකෙක් වූ පුද්ගලයෙක් කිසි දවසක පදපරම පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. පදපරම තත්වයෙන් මිදී නිදහස් වෙනවා ඒ පුද්ගලයා. ධම්මානුසාරී, වීර්යානුසාරී, ප්‍රඥානුසාරී පුද්ගලයෙක් බවට පත් වෙනවා. නිවන් මඟ විවෘත කරගන්න දක්ෂයේ කේවලිනෝ කියන තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ සියලුම පින්වතුන් කල්පනා කරගන්න ඕන, මේ සංසාරේ, අනවරත සංසාරේ, අනන්ත අප්‍රමාණ ආත්මවල ඉපදී ඉපදී ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම උරුම කරගනින්, මේ ගනිමින් මේ ගමන අද වෙනකන් මෙතෙන්ට එනකන් මේ පැමිණියේ මේ ධර්මය නිවැරදිව තේරුම් ගන්නට නොහැකි වීම නිසායි. වැඳලා පුදලා ඇදලා පතලා මේ ධර්මය අනුගමනය කරන්න බෑ. මේ ගමන මේ නිවැරදි පැත්තට හරව ගන්න බෑ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ ධර්මය තේරුම් ගන්න නම් තමන්ගේ මනසම පාවිච්චි කරලා අර විචතා පරිචිතා මනසිකරෝතා කරන්න තේරුම් ගන්න ඕන. ඉතින් එහෙම විචතා කියන්නේ විමර්ශනීය විචක්ෂණීය. පරිචිතා කියන්නේ ඒ අනුව අපි මේ දේ අර භාවයටබ්බංච පහතබ්බංච භාවිතයට ගැනීම. ඒ අනුව යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීමත් අයෝනිසෝ මනසිකාරයේ හිටෙන් අත්හැරීමත් තමා මනසිකරෝතා. ඒ අනුව පුද්ගලයා පදපරම තත්ත්වයෙන් මිදී නිදහස් වී මේ නිවන් මඟ විවෘත කරගන්න සුදුසු පුද්ගලයෙක්ගේ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා තමන්ගේ නිවන විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය තමන්මයි. තමන්ගේ විමුක්තිදායකයා තමන්. වෙන කිසිම බාහිර බලවේගයකට තමන්ගේ විමුක්තිදායකය වෙන්න බෑ. කිසි බුදු කෙනෙකුට, අරහතුන් වහන්සේ කෙනෙකුට, විශ්වකර්මයෙකුට, අර මේ නොයෙකුත් දෙවි බ්‍රහ්ම පුද්ගලයන්ට හෝ තමන්ගේ විමුක්තිදායකය වෙන්න බෑ. තමන්ට මේ නිවන සාක්ෂාත් කරගන්න ඒ අයගේ උපකාරය, උදව්ව ලැබෙන්නේ තමන් මේ අහගත්ත දේ නිවැරදිව භාවිතයට ගත්තොත් පමණයි. එහෙම වුණොත් මේ මුළු විශ්වයම තමන්ට අවනත වෙලා තමන්ට පුළුවන් වෙනවා ඒ සියලු කෙලෙස් හිතෙන් අයින් කරලා නික්ලේශී කියන තත්ත්වයට පත් වෙලා සද්ධානුසාරී හෝ ධම්මානුසාරී හෝ ප්‍රඥානුසාරී හෝ බවට පත් වෙලා මගඵල සාක්ෂාත් කරගන්න. ඉතින් ඒක නිසා පින්වතුනි, අපි මේ ධර්මය අහන්න ඕන, තං සුනාත, ඒ වගේම සාදුකං මනසිකරෝත. මේ ධර්මය අපි ශ්‍රවණය කළා, ධාරණය කරගෙන මෙනෙහි කරන්න ඕන, විචතා පරිචිතා, ඒ අනුව භාවිතයට ගන්න පුරුදු වෙන්න ඕන. මේ ධර්මය භාවිතයට ගන්න පුරුදු වුණේ නැත්නම් ඇහිීමෙන් හෝ තේරුම් ගැනීමෙන් හෝ කටපාඩම් කිරීමෙන් හෝ සජ්ජායනා කිරීමෙන් හෝ ගාතකී කියා වැඳ වැඳ හිටියට හෝ ප්‍රාර්ථනා කර කර පුද පුද හිටියට හෝ හරියන්නේ නැහැ. මේක තේරුම් ගත යුතුදේ මේ උතුම් ධර්මයේ තියෙන්නේ මාර්ග චරියාව. කවුද මේ මාර්ගය අනුගමනය කළ යුත්තේ? තමන්. අර වැරදි මාර්ගය අත්හැරීම සබ්බ පාපස්ස අකරණං, නිවැරදි මාර්ගය අනුගමනය කිරීම කුසලස්ස උපසම්පදා. ඒ අනුව පිරිසිදු වෙන්නේ තමන්ගෙම හිත, තමන්ගෙම විමුක්තිදායකය, විමුක්ති ඥාන දර්ශනය තමන්ට මතු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සියලුම පින්වතුන් කල්පනා කරගන්න ඕන, වෙන කිසිම බාහිර බලවේගයකින් අපිට මේ නිවන සාක්ෂාත් කරගන්න බෑ. තමන් තුළම තියෙන මේ පාරිශුද්ධ තත්ත්වය තමා විසින්ම විවෘත කරගෙන මතු කරගෙන මේ නිවන් මඟ තමන් හොයාගෙන යා යුතුයි. ඉතින් ඒ නිවන් මඟ හොයන්න නම් මේ රාගය ද්වේෂය මෝහය තියෙනකම් පුළුවන් කමක් නැහැ. නිවන් මඟ තමා වීත රාගී, වීත දේශී, වීත මෝහී කියන තත්ත්වයට තමන් හිත පිරිසිදු කරගෙන, ඒ අනුව තමා ආනපාන සති සමාධියේ පිහිටා නික්ලේශී පුද්ගලයෙක් බවට පත්වෙන්නට සියලු දෙනාටම මේ ධර්මයේ උපකාර වේ. ඉතින් ඒ නිසා සියලු දෙනාටම මේ මඟ විවෘත වෙන්නටම මේ කෙටි දේශනාව උපකාර වේ. හොඳයි පින්වතුනි, දැන් වෙලාව තුනහමාරයි. තව පැයක් පමණ කාලයක් හතරහමාර දක්වා මේ පින්වතුන්ට යම් කිසි නොපැහැදිලි තැනක්, අපැහැදිලි තැනක් විග්‍රහ කරලා විස්තර කරගත යුතු තැනක් තියෙනවා නම්, තවත් දැනගත යුතු ධර්මකාරණයක් තියෙනවා නම් ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රශ්නේ කාරුණිකව මේ අපේ තියෙනවා FM mic එකක් දෙකක්, ඒ FM mic එකක් අරගෙන ඒකට ප්‍රශ්නේ අහන්න. මොකද හේතුව මේ ප්‍රශ්නයක් අහනකොට අනිත් අයට ඇහෙන්න හොඳට ප්‍රශ්නේ අහන්න ඕන. එතකොට ආයි දෙන්නේ දෙපාරක් ප්‍රශ්න කියන්න ඕනේ නෑ.
පවුලක් ඉස්සරහදී
ඔව්, දැන් මාන තියෙනවා 21. බුද්ධ දේශනාවේ විභංග ප්‍රකරණේ තියෙනවා සෙය්‍යමාන 3යි. සෙය්‍යමාන 3ක් තියෙනවා. සෙය්‍ය කියන්නේ දැන් මම මගේ කියන එකත්, මට වඩා වෙනස් කියන එකත්, ලොකුයි කියන එකත්, පොඩි කියන එකත්, මේ වගේ අනු එක්කලා මනින එක, සංසන්දනය කරන එක සෙය්‍යමාන. ඒ වගේම සදිසිමාන 3ක් තියෙනවා. ඒ වගේම උච්චමාන, හීනමාන, අවමාන, අභිමාන, තුච්චමාන, මෙහෙම මානෙ කියන්නේ මැනීම. මනින්නේ කවුද? තමන්. දැන් තමන් මැද කූණියක් ගහලා අනුන්ව මනිනවා. එක දෙයක්, තැනක්, අවස්ථාවක්, ධර්මතාවයක්, බාහිර ලෝකේ යමක් තමන් එක සංසන්දනය කරලා මනිනවා නම් ඒක මාන්නේ. මේ මාන්නේ තමයි සියලු මිනිසුන්ට රාගයටත්, ද්වේෂයටත්, මුල් වෙන්නේ නිදාන වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ හේතු වෙන්නේ. ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා මාන 21ක්. මේ මාන 21ෙන්ම මත් වීම 21ක් එනවා. මොකද වෙන්නේ? පුද්ගලයා මත් වෙනවා 21 ආකාරයෙන්. දැන් මම කියන්නම්. දැන් ප්‍රිය දේට ඇලීම නිසා රාගයෙන් මත් වෙනවා. අප්‍රිය දේට ගැටීම නිසා ద్వේෂයෙන් මත් වෙනවා. ප්‍රියා ප්‍රියතර සසඳීම නිසා මානෙන් මත් වෙනවා. ඒ වගේම කුලයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, නිලයෙන් මත් වෙනවා, ධනයෙන් මත් වෙනවා, යොබ්බණයෙන් මත් වෙනවා, රූපයෙන් මත් වෙනවා, තරුණකමෙන් මත් වෙනවා, නිරෝගීකමෙන් මත් වෙනවා. මේ වගේ තව නොයෙකුත් කුල දල කුල බල මේ ජාති ගෝත්‍ර මේ සියලු දෙයින් උගත්කමින් උපාදීනුත් මත් වෙනවා. මේ මත් වෙන්නේ මොකක් නිසාද? අර මානය තියෙන තාක්ක. මානය නැත්නම් අනිත් පැත්තේ තියෙනවා මොකද්ද? නිහත මාන. මාන හතකින් ඉවත් වුණාම නිහත මාන. මාන තුනකින් ඉවත් වුණොත් අනති මාන. අස්මිමානිය තමා බලවත්ම මානි. අස්මිමානී කියන්නේ මඤ්ඤතාවය කියන අර සබ්බධම්ම මූලපරියාය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරා. එතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාටි කියන මේ මඤ්ඤතාවය, මමත්වය, තම්මතාවය, අස්මිමානිය, මගේ කොට මම කොට සියලු දේ සැලකීම තමා අස්මිමානි. එනිසා සියලු පෘථග්ජන අසුත පෘථග්ජන පුද්ගලයන් ගාව තියෙන බලවත්ම රෝගය මොකද්ද? මානිය. දැන් මේ මෙන්න මේක හොඳට පොඩ්ඩක් හිත හිටියා. අපි හිතමු ඔයගොල්ලන් තමන්ට විරුද්ධකාරයෙක්, තරහකාරයෙක්, වෛරක්කාරයෙක්, නොගැලපෙන පුද්ගලයෙක් ඉන්නවා. අපිට පුළුවන් ඒ පුද්ගලයාට මෛත්‍රී කරන්න. ඇයි බැරි වෙන්නේ? අර සෙය්‍යමාන තියෙන ඉන්න. සෙය්‍යමානය තියෙනවා නම් අර තරහකාරයට මං කොහොමද මෛත්‍රී කරන්නේ? එතකොට තමන්ගේ හිතේ අර සෙය්‍යමානය. දැන් අපි සංසන්දනය. ඒකට කොහොමද මං මෛත්‍රී කරන්නේ? දැන් මේ තමන්ගේ ගෙදරම වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදරම කාට හරි එක්කෙනෙකුට මෛත්‍රී කරන්න බැරි වෙන්නේ මොකද? සෙය්‍යමානය තියෙන නිසා, සදිසිමානය තියෙන නිසා, හීනමානය උපදින නිසා. ඉතින් ඒක නිසා මේක හරි ලොකු දෙයක්. මේ මානය තියෙන තාක්කල් කෙනෙකුට මෝහය උපදිනවා, රාගය ද්වේෂය උපදිනවා. එනිසා නිවන පැහැදිලි. දැන් මානය මෝහය නැති වුණොත් ඒ පුද්ගලයා කවුද? න මෝ. මෝහය සහමුලින්ම නැති වූ පුද්ගලයා තමා න මෝ. මෝහය සහමුලින්ම නැති වුණා. ඒ පුද්ගලයාගේ විශේෂත්වයක් තියෙනවා. මෝහය සහමුලින්ම නැති වුණු පුද්ගලයා නහි ජාතු ගබ්බ සෙයියන් පුනරේති. ආයි මව් කුසකට කිසි දවසක යන්නේ නැහැ. මෝහය මානය අවසන් කරපු පුද්ගලය. ඇයි මේ නැවත මෞකුසක උපදින්නේ? මානය මෝහය ශේෂයක් වරි තියෙන නිසා. ලෝක ලෝක අලෝක. දැන් ලෝක අලෝක කිව්වේ, ලෝක කිව්වේ ඇත්ත වශයෙන්ම අඳුර. ලෝක කිව්වේ දැන් අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. දැන් මේ සත්‍ය විභංගයේ ලෝක 36ක්. චක්කු ලෝකෝ පිය රූපං සාත ලෝක රූපං අර තණ්හා එත්තේසං. චක්කු ලෝකය නිසා චක්කු සම්පස්ස ලෝකයක්, තණ්හා ලෝකයක්, විතක්ක විචාර ලෝක 36ක් සකස් වෙනවා. ඒ වගේම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ ලෝක සකස් වෙනවා. ඒ නිසා මේ ලෝක කියන මාගදී භාෂාවේ එක අර්ථයක් තමයි මේ අඳුර. රාගාඳුර, දේශාඳුර, මෝහාඳුර තුනම එකතු වුණාම ඒකට කියනවා ලෝක කියලා. අපි අය පෘථග්ජන පුද්ගලයෝ ලෝකේ ඇයි මේ පංචස්කන්ධය උපාදානය කරගෙන අතරමං වෙලා මේ යන්නේ? මේ රාගාඳුර, ද්වේෂාඳුර, මෝහාඳුර තියෙන නිසා. ඒ පුද්ගලයාට ඇත්ත ඇටි හැටියට දකින්න බැරි ඒ රාගාඳුරෙන්, ද්වේෂාඳුරෙන්, මෝහාඳුරෙන් තමන්ගේ මනස මුවා වෙලා වැහිලා තියෙන නිසා. මේ ලෝක කියන වචනේ විරුද්ධ වචනේ අලෝකෝ. අර කිව්වනේ චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි. අලෝක කියන එකේ තේරුම අඳුර අත්හැරීම. ලෝක අත්හැරීම, අඳුර අත්හැරීම. අඳුර තියෙන තාක්කල් ඇත්ත ඇති හැටියට යථාභූත ඥාන දර්ශනයක් දකින්න නෑ. අර අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කරලා අන්තිමටම පස්වග මහණුන්ගේ බුදුහාමුදුරුවෝ මේ අඳුර අත්හැරියා කියලා තියෙනවා. ඒ අනුව තමයි ලෝකස්මින් කිව්වේ මේ ලෝකෙන් සහ මුලින්ම යාව මුදවා අර අඳුරේ මෙතෙක්කල් අභිඥාලාභී මේගොල්ලෝ. නමුත් අර මලකඩ කඩලා සෝතාපට්ටි ඵලයට පත් වුණා කළා. ඊට පස්සේ මේ රාගාඳුර, ද්වේෂාඳුර, මෝහාඳුර ඉවත් කළා. ලෝකෝ උදපාදි කියන සත්‍යයට පත් කළා. අරහත් තත්වයටම පත්වීමයි අලෝකෝ උදපාදි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අක්ඛර සූත්‍රයේ කියවෙන නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට කිසිම දවසක පද පරම තත්ත්වෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ කියලා කියවෙනවා. එහුට පද පරම තත්ත්වෙන් මිදෙන්න මේ කම්මාවරණයක් දෙතෙන්දි බලපාන්නේ මොකක්ද?
දැන් මෙහෙමයි. දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නියත මිත්‍යා දෘෂ්ටිකයට ඒ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන තාක්කල් පද පරමයි. නියත මිත්‍යා දෘෂ්ටියෙන් ඒ පද පරම පුද්ගලයාත් ඒ නියත මිත්‍යා දෘෂ්ටිකයාත් සමහර විටක මේ ධර්මය අහලා එක මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ නිවන් ලබා ගන්න බෑ කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ. කිසිම කෙනෙකුට, මිනිහෙක් වුණ ඕනම කෙනෙකුට තමන් වෙනස් වෙන්න පුළුවන්. අනිච්ච අනුපස්සනා කළා, දුක්ඛ අනුපස්සනා කළා, අනත්ත අනුපස්සනා කළා, නිබ්බිදා කියන තත්වයට පත් වුණාම අර මිත්‍යා දෘෂ්ටියෙන්, නියත මිත්‍යා දෘෂ්ටියෙනුත් මිදෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ එහෙම කොයක් කියලා නැහැ නියත මිත්‍යා දෘෂ්ටිකයා කිසිම දවසකට නිවන් දකින්න බැරි පද පරම පුද්ගලයෙක් කියලා එහෙම එකක් නැහැ. ඕනම පුද්ගලයෙකුට, ඕනම පද පරම පුද්ගලයෙකුට මේ නිවැරදි මේ ධර්මය නිවැරදිව අහලා ප්‍රායෝගිකව භාවිතයට ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා එවලෙම පද පරම තත්වයෙන් වෙනස් වෙලා සමාධි උග්ගට සංඥා වෙලා මගපල් ලබන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේ බුද්ධ ධර්මය කිසිම මිනිසෙක්ව අත්හැරියේ නැ, ඕනම කෙනෙකුට මේ නිවන් මඟ විවුර්ත කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ, වෙන තත්වයකටපත් වෙලා මේක කරගන්න බෑ. ඒකයි එකම අවශ්‍යතාවය. එතකොට අමාරුම තත්වය මොකද්ද? අර නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදී නිදහස් වීම නෙමේ අමාරුකම, මනුස්සත්ව පටිලාභ. දැන් මේ හැම කෙනෙක්ම ඔය අමාරුම වැඩේ කරගෙන තියෙනවා. දැන් තියෙන්නේ ලේසි වැඩ මොකද්ද? හැබැයි මේ ධර්මයේ ඇහුවට අර මලකඩ තට්ටු තුන තියනකන් ඔක තේරුම් ගන්න බෑ. කවුද මලකඩ තට්ටු හදාගෙන තියෙන්නේ? තමන්. කොහෙද මලකඩ තට්ටු තුන තියෙන්නේ? රාග මල, ද්වේෂ මල, මෝහ මල. තමන්ගෙම බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුල මේ චිත්ත සන්තානේ මේ මලකඩ තට්ටු තුන තියෙනවා. වෙන කිසි කෙනෙකුට ඔය මලකට තට්ටු තුන කඩන්න පුළුවන් කමක් නැහැ. කඩා දමන පාර මාර්ගයේ පිළිවෙත ප්‍රතිපදාව විතරක් කියලා දෙන්න පුළුවන්. ඒක තමයි අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුව අර අවිඥාලාභී ඉර්ෂිවරු පස් දෙනේ. ඒ අයටවත් ඒ අවිඥා හෝ ධ්‍යාන හෝ චේතෝ විමුක්තිය හෝ ලැබුවට මලකඩ තට්ටු තුන කඩන්න නෙමේ දකින්නවත් පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා ධ්‍යාන ලැබලා පමණක් මේක කරගන්න පුළුවන්කමක් නැහැ. ඔව්, දැන් පද පරම නැතුව ඊගාව මොකද උග්ගටිතඤ්ඤය විපච්චිතඤ්ඤය වුණොත් මොකද වෙන්නේ? එතෙන්දිම බෝසත් අර බුද්ධත්වයේ ගහලා යනවා, අරහත් බුද්ධත්වයෙන් මඟපල් ලැබුණා. ඉතින් ඒක නිසා සියලුම බෝසත්වරු අනර්ය පර්යේෂණයක් කරන්නේ අර බෝධි මූලයට පැමිණිලා සියලු කෙලෙස් නසා අර දස බිම්බර මාර්ගසෙනක පරදා අර නික්ලේශී තත්වයට පත් වෙලා මඟඵල ලබන මොහොත දක්වා විශේෂයෙන්ම බෝසත්වරු සියලු බෝසත්වරු පද පරමයි. එහෙම නැත්නම් කරන්නේ මොකද? අනර්ය පර්යේෂණයක්. අරිය පර්යේෂණයක් කරන්න බෑ බෝසත් කෙනෙකුට. කළොත් මොකද වෙන්නේ? බුද්ධත්වයේ ගහලා යනවා. බුදු වෙන්න බෑ. දැන් අපිට උගන්නලා තියෙන්නේ බෝසත්වරු පස්සේ යන්න. මේක වැරදි. අපේ සමාජයේතම අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ මහායාන ධර්මයෙන් ඔය වැඳ වැඳ පුද පුද පාරමිතා පුර පුර යන්නේ කාපස්සේද? බෝසත්වරු පස්සේ. බෝසත්වරු පස්සේ ගිහිල්ලා මේ නිවන මේ ජීවිත කාලය තුල නම් සාක්ෂාත් කරගන්න බෑ. හැබැයි බෝසත්වරු කවදාහරි බුද්ධත්වයට පත් වෙන කාලෙක ඒ බෝසත්වරයා සමග බුද්ධත්වයට පත් මේ තමන් උත්තරා බුද්ධත්වයට පත් වෙන එතෙක් කල් දුක් විඳින්න වෙනවා. ඉතින් ඒක නිසා අද අතේ තියෙන නිවන අත්තරලාලා තමයි මේ බෝසත්වරුත් එක්ක බෝසත්වරුන් පුරපුරා යන අයත් එක්ක මේ මග යන්න ඔය මහායාන දර්ශනයක් මිසක් අපේ ලෞත්‍රා බුදුහාමුදුරුවෝ නම් ගෞතම බුදුහාමුදුරුවෝ නම් කිසි දවසක ඔහොම එකක් කියලා නැහැ. ඒක මේ මහායාන ධර්මයේ තියෙන වැරදි දර්ශනයක්. ඉතින් ඒක නිසා කිසිසේත්ම බෝසත්වරු පස්සෑමක් කරනවා නම් තව අනන්ත අපරිමාණ කාලයක් දුක් විඳ විඳ මේ ගමන යන්න වෙයි. ඒත් සහතිකයක් දෙන්න බෑ. ඒ බෝසත්වරයා බුද්ධත්වයට පත්වෙන කාලෙක යම් කිසි කම්මාවරණයක් හෝ විපාකාවරණයක් හෝ කෙලෙසාවරණයක් නිසා මිනිහෙක් වෙලා ඉපදෙන්න බැරි වුණොත් අර අක්කන සූත්‍රයේ තියෙන අනිකුත් අවස්ථා අට නම් මොකද වෙන්නේ? ඒ බුදුවරයාගේ කාලෙත් ඒ බෝසත්වරයාගේ කාලෙත් තමන්ගේ නිවන වැහෙනවා. ඉතින් ඒක නිසා කිසිසේත්ම මේ උතුම් ථේරවාදී ධර්මයේ බෝසත්වරු පස්සෑමක් බෝසත්වරු අනුගමනය කිරීමත් අර බුදුන් දැක නිවන් දකින්නවා කියන එක කල් දැමීමක් ඕන. ඒ නිසා වර්තමාන මොහොතේ මේ බුදුන් දැක නිවන් දකින්නවා කියන එක භව උදුරා දමලා මේ රාග භව ද්වේෂ භව මෝහ භව හිතෙන් උදුරා දමීමයි බුදුන් දකින්නවා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඒක තමන්ම දැනගන්න ඕන. මේක වෙන කාටවත් කියන්න බෑ. දැන් තමන්ට තරහක් එන වෙලාවට මෛත්‍රී කරන්න පුළුවන් නම්, රාගයක් එන වෙලාවට අසුභානුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛ වෙනෙහි කරන්න පුළුවන් නම්, මානයක් වෙන වෙලාවට අනිච්ච දුක්ඛානාත්ම මෙනෙහි කළා නිච්ච සුඛාත්ත කියන අස්මිමානය අයින් කරන්න පුළුවන් නම් නිබ්බිදා කියන තත්වයටපත් වෙන්න පුළුවන් නම් තමන් සෝතාපට්ටි ඵලයට පත් වෙලා සම්මා දිට්ඨියට පත් වෙලා මේක තම තමන් කල්පනා කරගන්න ඕනේ නැතුව එක එක්කෙනාටම මේක ඇහිලා කිව්වට මේක හරියන්නේ නැහැ ඉතින් ඒක නිසා තමන්ටම මේක තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් පිළිවෙතක් බුදුහාමුදුරුවෝ ජබ්බිසෝදන සූත්‍රයේ පැහැදිලිව පිළිසිදුව දේශනා කළා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ යම් කිසි මිනිහෙකුට දැන් තමන්ගේ ඇහැට තමන්ට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන අල්ලන්නේ නැති පුද්ගලයෙක් ප්‍රශ්න දෙයක් ධර්මතාවයක් අවස්ථාවක් ආවම තරහක් වෛරයක් ක්‍රෝධයක් එනවනම් ඒ පුද්ගලයා තාම හරියට අස්සපස්ස කරන්න ආනපාන සති සමාධි අනුගමනය කරන්න දන්නේ නැති පුද්ගලයා. ඒ වගේම ප්‍රිය දෙයක් දැක්කහම ලෝක ප්‍රිය දේවල් තියෙනවා. මේ ප්‍රිය මනාප දේ ඇහැට දකින්නවා. කනට ඇහෙනවා. නාසයට දිවටත් කයටත් ප්‍රිය මනාප දේ තියෙනවා. ඒවට ඇලෙන්නේ නැත්නම් ඒවා පිළිබඳව සංචේතන අපවත්තන් නැත්නම් ඒකට තණ්හා වෙලා මත් වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් අන්නේ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච මාර්ගයේ දන්න මාර්ගයේ යන පුද්ගලයා. ඒ වගේමයි මාන්‍යයන්. ඉතින් ඒක නිසා මේ රාගය ద్వේෂය මෝහය කියන තුන තමන්ගේ හිතේ අර දිගින් දිගටම පවත්වාගන්නේ නැහැ කිසිසේත්ම මාර්ගය දැක්ක මාර්ගයේ යන මාර්ගය අනුගමනය කරන පිළිවෙත අනුගමනය කරන පුද්ගලයා. ඉතින් ඒක නිසා මේක තමන්ම තේරුම් ගන්න ඕන තමන් යන්නේ හරි මාර්ගයේද යෝනිසෝ මනසිකාරයෙන්ද කටයුතු කරන්නේ තමන් යන්නේ වැරදි පාරද අයෝනිසෝ මනසිකාරයෙන්ද කටයුතු කරන්නේ මේක කාගෙන්වත් අහා ඉන්න බෑ හැමදේම. ඒ නිසා යමක් කරන්නට කියන්නට හිතන්නට ඉස්සෙල්ලා මේ කරන කියන හිතන දේ තීනි සුචරිතයේද තීනි දුෂ්චරිතයේද කියන එක තමා විසින් තීරණය කරන්න ඕන. ඒ අනුවයි තමන්ගේ මඟ තමන්ට විවෘත කරගන්න පුළුවන්. ඒ නිසා අර සංසාර පුරුද්දට එක පාට ප්‍රිය දෙයක් ඇහෙන් දැක්කාම කණෙන් නාසයෙන් දිවෙන් ඒකට යම් වේගයක් එනවා. නමුත් ඒ වේගය දිගේ අපි සංචේතන පවත්වන්නේ අසුභානුස්සතිය වඩලා ඒකෙන් මිදී නිදහස් වෙනවා නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. ඒ වගේම තමන්ට අප්‍රිය අමිහිරිය මේ නොගැලපෙන නොපෑහෙන නොසීහෙන කෙනෙක් පුද්ගලයෙක් දෙයක් ධර්මතාවක් අවස්ථාවක් දැක්කහම තමන්ට එකපාරට තරහ සිතක් එන්නේ එනවා. හැබැයි තරහ ගන්නෙ නැහැ තරහෙන් වැඩ කරන්නේ නැහැ. ඒ අනුව එතෙන්දි ඒ තරහ හිතෙන් අයින් කළා අර සන්තාන විතක්ක සූත්‍රයේ තියෙන වගේ මේ හිත පිරිසිදු කරගන්නට අවශ්‍ය මෙත්තානුස්සතිය ක්‍රියාත්මක කරන. ඉතින් එහෙම පුද්ගලයෙක් නම් මග දන්න මග දැක්ක මග යන මාර්ගය පිරිසිදු කරගන්න පුද්ගලයෙක්. ඒ වගේම තමන්ගේ හිත කිලුටු වෙන බව දකින්නේ තමන් පිරිසිදු වෙන බව දකින්නේ තමන්. තමන්ගේ හිත පිරිසිදු වෙනවා නම් දවස ගානෙම ඒක සචිත්ත පරියෝධපන. තමන්ගේ හිත කිලුටු වෙනවා නම් ඒක අර මේ දුගතියට අගතියට යන වැරදි දෙයක්. තමන්ගේ හිත කිලුටුද නැද්ද කියලා අඩුමාසයෙන් තමන්ට තේරුම් ගන්නවත් පුළුවන් වෙන්නේ ධර්මය ඇහුව කෙනෙකුට පමණයි. ධර්මය ඇහුවේ නැති පුද්ගලයෙකුට තමන් හිත පිරිසිදුද කිලුටුද කියලාවත් හිතන්න ක්‍රියා කරන්න බෑ. ඒ නිසා දැන් අර මහත්තයෙක් ඇහුවනේ මේ මානිය ගැන. මේ මානිය හොඳ පැත්තකුත් තියෙනවා. මේකත් හොඳට තේරුම් ගන්න ඕන. අර 21ක් තියෙනවා වැරදි පැත්තේ, හරි පැත්තෙත් එකක් තියෙනවා. තමන් මේ කරන කියන දේ කරන්නේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ ආදේශ අමෝහ වීතරාගී වීතදේශී වීතමෝහී සිතකින් කියන එකත් අපි යෝනිසෝම මනසිකාරයෙන් හිතන්න ඕන. එනිසා මේ මැනීමේ හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැති 20ක් තියෙද්දී හොඳ පැතිත් එකක් තියෙනවා. ඒ නිසා යෝනිසෝමනසිකාරය තමයි ඒක හොඳ පැත්ත. ඒකත් මැනීම. ඒ නිසා අර අනික් සියලු දේ අයෝනිසෝමනසිකාරයට අයිති. අර යෝනිසෝමනසිකාරය තමන් අර යහපත්සේ මනින්න ඕන. ඒ නිසා අර වැරදි දේ වැරදි හැටියට මැනලා අයින් කරන්නත් හරි දේ හරි හැටියට මැනලා භාවිතයට ගන්නත් මේ යෝනිසෝමනසිකාරය කියන අර මැනීම තියෙන්න ඕන.
අපිට ආනපානය කරද්දී ආයතන හයෙන් මනෙන් වෙන සිතුවිලියෙන්නේ රස්සංවාද ඒව දීගංවා
දීග ඒව දීගංවා ඒව එන්නේ දීගංවා. දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත තුනක් තියෙනවා. මොකද්ද? කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර එන්නේ දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත රාගය නිසා කාම විතක්ක විචාර, ද්වේෂය නිසා ව්‍යාපාද විතක්ක විචාර, මානය නිසා විහිංසා විතක්ක විචාර. ඒ තුනම දීර්ඝ මේ මොහොතේ දැන් මේ රස්සංවා නෙමෙයි. රස්සංවා කියන්නේ මේ දැන් මොහොතේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් කියන මේ පහෙන් අර බාහිර වශයෙන් ආගන්තුකයෙහි උපකිලිටේන උපකිලිට්ටන් ඒව රස්සංවා. නමුත් මේ මනසට මීට පෙර කවදා හෝ සංසාරේ අපි ප්‍රිය දෙයකට ඇලිලා තියෙනවා නම් ඒක නැවත මතුවෙලා කාම විතක්ක විචාරයක් එන්න පුළුවන්. ඒ වගේම අපිට නොගැලපෙන නොපෑහෙන කෙනෙක් අර ඉස්සෙල්ලා දැක්ක නිසා තමයි දීර්ඝ සංසාරේ අර දීගංවා අර ව්‍යාපාද විතක්ක විචාර හිතට එන්නේ. ඒ වගේම විහිංසා විතක්ක විචාරත් ඒවා එන්නේ දීගංවා. නමුත් අනික් ඒවා වෙන්නේ රස්සං. ආනපාන කියන්නේ අස්ස පස්ස සබ්බ පාප පස්ස. සබ්බ පාප පස්ස කියන්නේ පාන. කුසල අස්ස කිව්වේ ආන. දැන් මේ ආනපාන අස්ස පස්ස කියන දෙක තමයි තියෙන්නේ. අස්ස පස්ස ආනපාන නෙමෙයි තියෙන ඇත්ත වශයෙන් සතෝව අස්ස සති සතෝව පස්ස. දැන් ඔය මහත්තයා අහලා ඇති ඔය ආච්චිලා සීයලා මුතුන් මිත්තෝ කියනවා ඔය කාමරේ අස්පස් කරගන්න කියලා. අහලා තියෙනවද? අස්පස් කරගන්න කියන්නේ ඔය කාමරේ තියෙන ඔක්කොම ටික ඉවත් කිරීමද? එහෙම නැත්නම් අර කිලුටු කුණු වැරදි කුණු ගඩවල් පස් කිරීමද? අර කෙලෙස් කුණු කිලුටු කැත දේවල් හිතෙන් අස් කිරීම පස් කිරීම ප්‍රහාණ පස්ස. ඒ වගේම යහපත් දේ එතනට ඒ වෙනුවට ගැනීම අස්ස. ඒ නිසා අස්ස පස්ස කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස කියන සංස්කෘත වචන දෙකෙන් විග්‍රහ කරපු දෙයක් නෙමෙයි. ඔය ආස්වාස ප්‍රාස්වාස සිංහල භාෂාවේ මුල් සිංහල භාෂාවේ වචන දෙකක් නෙමෙයි. මේවා මේ සංස්කෘත ඡන්දස් වෛදික භාෂාවෙන් පස්සේ කාලෙක එකතු කරගත්ත වචන දෙක. ඒ නිසා අස්සපස්ස කියන්නේ අර ආශ්‍රය කළ යුතු යහපත් හොඳ දේ ආශ්‍රය කිරීමත් එහෙම නැත්නම් කරණීය ධර්ම ආශ්‍රය කිරීම. ඒ වගේම අර වැරදි දේ හිතෙන් ප්‍රහාණය කළ පජාති පහනාති පස්සති. ඒවා අකරණීය ධර්ම. එනිසා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද. ඒකමයි අස්පස්. එතකොට අස්පස් කරන්න දොරවල් හයක් තියෙනවා. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ පරිමුඛං සතින් උපට්ඨපිත්වා සතෝ අස්ස සති සතෝ පස්සති. පරිමුඛං මුඛ කිව්වම මුඛ හයක් තියෙනවා. ඇහැ මුඛයක්. පිරිසිද්ධේ ගන්නත් අපිරිසිදු දේ අයින් කරන්න. කන එක තව දොරක් මුඛයක්. දැන් මේ පින්වතුන් දැන් මේ බණ අහන්නේ කොහෙන්ද? මොන මුඛයෙන්ද? කනේ. අපි මේක ආශ්‍රය කළ යුතු. ඒ වගේම තමන්ට ඔය රාගයෙන් අනුරාගය හෝ යම් ආකාරයක වගේ මේ පංචස්කන්ධේ උපාදානය කරගන්න ඔය රූපවාහිනියක තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අහලා අර අනුරාගයක් කැමැත්තක් උපාදානයක් ඇති වෙන්නේ ඒත් කනේ. ඒ නිසා ඇහැ කන නාසය දිවකය මන හයම දොරවල් හයක් මේ නාසය විතරක් නෙමේ. නාසය අවසාන දොර. පළවෙනි දොර මොකද්ද? කන. ඇහැ දෙවෙනි එක. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඇහැ කන දෙක තමයි බලවත්. ඊට පස්සේ අර තුන්වෙනි නාසය දිව කය කියන ඒවා තුනම එකක් හැටියටයි මුත හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඊට පස්සේ අර මනස ඊට වඩා බලවත් කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඉතින් ඒක නිසා අපි මේ කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ කර ගමන් අස්සපස්ස සිදු වෙනවා. මොකද්ද? කුසල කර්ම නෙමේ. කුසල දම් ඒක කිසිම කුසල ධර්මයක් නෙමේ, පින් පුණ්‍ය කර්මයක්. මොකද්ද? ඒක කිසිසේත්ම කුසල ධර්මයට අයිති වෙන දෙයක් නෙමේ, පුණ්‍ය කර්මයක්. තේරුණාද? ඔය දැන් අටමහා කුසල් කියපු එකේ කිසිම කුසලයක් නෑ, ඔක්කොම පුණ්‍ය කර්ම. ඒ පුණ්‍ය කර්මය කරලා අපිට පුළුවන් නම් අපේ හිතේ කුණු කිලුටු කෙලෙස් දේ අයින් කරන්න, ඒ වගේම ණය ගෙවලා ණය මිදී නිදහස් වෙන්න, අන්න ඒක කුසල ධර්මයක්. ඒ නිසා කුසල ධර්ම පුණ්‍ය කර්ම. දැන් කඨින පින්කම කුසල නෙවෙයි, පුණ්‍ය කර්මය. පුණ්‍ය කර්මය හොඳයි, හැබැයි තරංගයක් තියෙනවා නම් තරංගෙටම් කරන්නේ අනික් පුද්ගලයාට ඉහලින් යන්න නම් කඨින සිවුර හරි පින්කම හරි අර තව මොකක් හරි කරන්නේ, ඒක අකුසල ධර්මයක් වෙනවා. තරංගයක් කුසල ධර්මයක් වෙන්නේ නෑ කවදක්වත් කිසිසේත්. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන ඔය කියපු අර මේ ඉස්සර මාතර පැත්තේ හිටිය හාමුදුරු නමක් අත්තුඩාවේ මොකක් හරි අත්තුඩාවේ රාහුල හාමුදුරුවෝ කියලා පොතක් ලිව්වා 1950 ගණන් වල අට මහ කුසලයේ කියලා. ඔකේ කිසිම ඒ හාමුදුරුවෝ කුසල අකුසල හෝ පිනයි කුසලයයි තේරුමක් ඇත්ති නැහැ. කුසල නම් ඒක ධර්මයක්, පින නම් ඒක කර්මයක්. පුණ්‍ය කර්ම මිසක් පුණ්‍ය ධර්මයක් වෙන්නේ නැහැ. ඒක පුණ්‍ය ධර්මයක් වෙන්න නම් කුසල ධර්මයක් කරගන්න. ඉතින් ඒකින්ද පිනයි කුසලයයි එක නෙමේ, දෙකක්. පින කර්මයක්, කුසල ධම්. මේක නිවැරදිව තේරුම් ගත්තා නම් ඔය වගේ අටමහා කුසල් කියලා කියන්නේ නැහැ, ඒක පින්කම් අට. හැබැයි ඒක ඕනෑම කෙනෙකුට පින්කම කරලා අර චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ කියන මේ தත්වේ පත් කරගන්න පුළුවන් නම් අන්න ඒක කුසල ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව මේක පැහැදිලිව සූත්‍ර ධර්ම ගණනාවක කියලා තියෙනවා. පුණ්‍ය කර්මයක් කරලා පින්කමක් කරලා කුසල ධර්මයක් බවට කොහොමද මේ පත් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මේවා ඔක්කොම දැන් වැහිලා ආගමේ බුද්ධ ආගමේ මේවා නැහැ. මේවා තියෙන්නේ ඔක්කොම බුද්ධ ධර්ම.
ජාතිය දුකක්, මරණීය දුකක් කියලා තමයි අපි ඉගෙනගෙන තින්නේ. නමුත් ඔබ වහන්සේ දේශනා කරන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියලා, එතන පි කියන්නේ පිරි අපිරි කියන එක කියලා ඔබ වහන්සේ දේශනා කරන්නේ.
දැන් මේක මේක හොඳට තේරුම් ගන්න ඕන මාගදී භාෂාවේ කොහෙවත් නැ ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ සත්‍යවිභංග සූත්‍රයේ මහා සතර ආදිපට්ඨාන සූත්‍රයේ මේ වගේ සූත්‍ර ධර්ම ගණනාවක තියෙනවා මේ දුක්ඛ අරිය සත්‍ය විග්‍රහ කරලා මාගදී භාෂාවේ තියෙන්නේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛ අනන්ත ලක්ෂණ සූත්‍රයේ ඔය පියන්න දාලා තියෙනවා තේරුණාද මේ පියනු අටක් අත්තරලා තියෙනවා දැන් පියේහි විප්‍රයෝගෝ අපියේහි සම්පයෝග අන්න පියන්න විග්‍රහ කළා පියේහි සම්පයෝගෝ අපියේහි විප්‍රයෝගෝ ඊට පස්සේ යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ මොකද දුකට හේතු වෙන්නේ යම්පි ඉච්ඡන් ඒ ප්‍රියමනාප වූ දේ තමන්ගේ කැමැත්ත අනුව තමන්ට දිගටම පවත්වා ගන්න නවත්වා ගන්න බැරි නම් මොකද වෙන්නේ දුකටපත් ඉතින් ඒක නිසා මේ දුක්ඛ අරිය සත්‍යයේ තියෙන්නේ ප්‍රිය අප්‍රිය දෙපැත්ත විග්‍රහ කර. ඒ නිසා දැන් මරණය දුකක් නෙමේ. මරණය දුකක් වෙන්නේ තමන්ගේ තියෙන ප්‍රිය බව නිසා. දැන් මේ අද 100ක් 200ක් නෙමේ 1000ක් 2000ක් මැරෙන්න පුළුවන් ලංකාවේ රටේ ලෝකේ. තමන්ට දුකක් තියෙනවද? නැහැ. තමන්ට දුකක් වෙන්නේ තමන්ගේ ප්‍රියයෙක් තමන්ගේ තමන් ආදරය කරන ප්‍රිය වූ මනාප වූ තමන්ට උදව් කරපු උපකාර කරපු ප්‍රිය මනාප නම් විතරයි දුකට හේතු. එතකොට මේ දුකට හේතුව මරණය නෙමේ ප්‍රිය අප්‍රිය බව. ඒක නිසයි අර දෙවෙනි කේදිගුවේ පියේහි විප්‍රයෝගෝ දුක්කෝ අපියේහි සම්පයෝගෝ දුක්කෝ. දැන් මරණය දුකක් නම් දැන් ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ කියන හතර පරිවර්තනය කරලා තියෙන්නේ ත්‍රිපිටකේ සිංහලට ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියන එක විතරක් නෙමේ සියලු දේ සහ මුලින්ම චතුරාර්ය සත්‍ය විකෘති කරපු ධර්මයේ විකෘති කරපු විනාශ කරපු වචන පරිවර්තනය. ඒ නිසා අර ප්‍රභාකරන් මැරිච්ච වෙලාවේ මිනිස්සු මරණය දුකයි කියුවේ නම් ඇයි අප්පුඩි ගැහුවේ පෙරහැරවල් ගියේ කිරිබත් කෑවේ රතිඤ්ඤ ගැහුවේ? ඈ ඇයි අර අප්‍රිය පුද්ගලයෙක් මරණයටපත් වුණාම මිනිස්සුන්ට ඒක සතුටක්. ඒක දුකක් නෙමෙයි. එහෙමනම් මෙතෙන්දිම මේක වැරදි බව පේනවනේ. ඉතින් ඒක නිසා මේ පියනු අට අත්තර දාලා පරිවර්තකයෝ දැන් උගන්වනවා දහම් පාසල්වල බුද්ධාගමේ පන්තිවල ඒ වගේම මේ බණට දේශනා කරනවා. ඔය අද උනත් රැ සමහර විට දැන් මේ තාම වෙසක් සතිය අද ඉවරයි ඒ හින්දා ධර්ම දේශනා කරනවා ඇති. දැන් ඔය ලංකාවේ නොයෙකුත් සන්නිවේදන මාර්ගවල හැම තැනම කියන්නේ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි. මේ ධර්මයේ නේද ඔය විකෘති කරන්නේ? ඇයි මේ දැන් ඔය ධර්මය ඊට පස්සේ බුදුහාමුදුරුව මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඊට පස්සේ කිව්වා දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතං. මොකද කිව්වේ? පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතං දුක්ඛ අරිය සත්‍ය සමුදය අරිය සත්‍ය පහසබ්බංච පහිනම් පහියායන්ති නිරෝධාරිය සත්‍ය භාවිතබ්බංච භාවිතං භාවිතංති සච්චිකාතම්බං සච්චින් කරෝති සච්චිකාතංති නිරෝධගාමිනී පාටිපදා. ඉතින් පරිඤ්ඤාතම් පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති කියන්නේ මොකද? පිරි අපිරි දෙකම සිඳ උපේක්ඛාසිතෙන් බලන්න පුරුදු වෙන්න. දැන් අර මරණය අපිට දුකක් උනේ ප්‍රිය නිසා. මරණය සතුටක් වුණේ අප්‍රිය නිසා. දෙකම පිරි අපිරි දෙකම සිඳ බැලුවනම් උපේක්ඛා සිටින් අපි දුකටපත් වෙන්නේ නැහැ, සතුටටපත් වෙන්නේ නැහැ. උපේක්ඛා සිටින් එක ඉවසා විමසා කටයුතු කර. ඒකයි ධර්මතාව. ඒකයි පරම සත්‍ය. මේක තේරුම් ගන්න ඕන. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ ඔය දුක නෙමෙයි. දුක ඵලයක්. හේතුව මොකද්ද? හේතුවක් තියෙනවා. හේතුව මොකද්ද? ප්‍රිය අප්‍රිය අන්ත දෙකට පුද්ගලයෝ ඇවිල්ලා. ප්‍රිය නම් ඇලෙනවා, අප්‍රිය නම් ගැටෙනවා. ප්‍රිය අප්‍රිය දෙක අතර මැන්නොත් මානෙන් මෝහෙන් කිලුටු වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව මේ දේශනා කරේ මේ ප්‍රිය අප්‍රිය දෙකෙන්ම මිදී නිදහස්ව උපේක්ඛාසිතෙන් යමක් දෙස යමෙකුට බලන්න පුළුවන් වුණොත් අන්නේ පුද්ගලයා පරිඥාතං පරිඤ්ඤය පරිඥාතං. මේක මෙච්චර ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විග්‍රහ කළාට අර පරිවර්තකයෝ පදපරම පදපරම පරිවර්තකයෝ මේ ධර්මයේ පදපරම විතරක් නෙමෙයි ආනන්තරිය පාපයක් කර කර්මයක් කරගෙන ඔය දහම් පාසල් වල නම් ඉඳ මේගොල්ලොත් පොඩි කාලේ ඔය ඉගෙන ගන්න ඇති පාසල් වල බුද්ධ ආගම හැටියට දහම් පාසල් වල ඉගෙන ගත්ත මොකද්ද? ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. ඕක ඇත්තද? ඕක බොරුවා. ඕක බුදුහාමුදුරුව කියපු දෙයක් නෙමෙයි. ඕක මේ පදපරම අසුතවත් පුතඥන පුද්ගලයෙක් මේ ත්‍රිපිටකයේ තියෙන මාගදී බුද්ධ ධර්මය උතුම් ධර්මය වැරදි විදිහට පරිවර්තනය කළා. දැන් ඒ වැරදි පරිවර්තනයේ තමයි ඔය බොහෝ මහාචාර්යවරු පවා දැන් තාම කියන්නේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා. මේක තමයි මේක වැරද්ද. වැරද්ද ඒ අයට තේරුම් ගන්න බැරි නම් ඒ අය පද පරමයි. මේක වෙන කාටවත් කිව්වට හරියන්නේ නැහැ. ඒ අයම තේරුම් ගන්න ඕන තමන්ගේ වරද. අර දැන් එක මිනිහෙක් මේක පරිවර්තනය කළා, මිය පරලෝ ගියා. දැන් මේක වැරදියට පරිවර්තනය කරලා ඊට පස්සේ ඔය ඉස්කෝල් ළමින්ට පොඩි කාලේ 3-4 මේක කියා දීලා බ්‍රේන් වොච් කළා. ඒ පුද්ගලයන්ගේ මනස විකෘති කළා තියෙනවා. නිවනට බාධක වෙන විදිහට ධර්මය අධර්මය කරලා බුද්ධ භාෂිතය ලපිටය අලපිටය ආභාෂිතය කරලා ඔය සියලු පරිවර්තන වල තියෙන. එකයි හේතු. එනිසා ඔතන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බලවත්ම බාධකය වුණේ මේ සිංහල මිනිස්සුන්ට ඔය ත්‍රිපිටකය සහ ඔය සූත්‍ර ධර්ම වැරදි විදිහට මේ පද පරම විදිහට වැරදියට පරිවර්තනය කිරීම. ඒක වංචක ධර්මයක්. මොකද එකට හේතුව වංචක ධර්මයක්. කාවද වංචා කරන්න හදන්නේ? ඔය ඕ වගේ තිරිසන් සත්තු විතරක් නෙමේ, සමහර විටක නිකං වලාකුළු වගේ පාවෙනවා, සමහර විට බුදු පිළිම පේන්න ගන්නවා, චෛත්‍ය පේන්න ගන්නවා, තව නොයෙකුත් වගේ පේනවා. එයා මොනවද? සියල්ල වංචක ධර්ම. දැන් අද ඔය අනාර්ය අරූපී ධානවරණ භාවනා මධ්‍යස්ථානවල නම් ඔහොම එකක් දැක්කනම් බුදු පිළිමයක් හරි චෛත්‍යයක් හරි වලාකුළු වගේ සුදු ආලෝකයක් හරි දැක්කනම් මොකද කියන්නේ? ආන් හරි අන්න මගේ ඵලෙ. ඔහොමනේ කියන්නේ. ඒක වංචක ධර්මයක්. තමන්ගේ විඥානය තමන්වම මුලා කරන වැරදි දර්ශනයක්. අර ආකාස සංඥා කියන විඥානඥා කියන තත්වයට පත්වීම. ඒක නිවන නෙමෙයි. නිවන ඕක නෙමෙයි. නිවන මොකද්ද? අපේ මේ හිතේ උපදින කෙලෙස් මුල් තුන සමුච්ඡේද වශයෙන්, සමුග්ගාත වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිබ්බිදා කියන තත්වයෙන් කපා හැටි.
ගරු ස්වාමීන් වහන්සේ, අපි ඉගෙන ගන්නවා දහම් පාසල් අවසාන විභාගෙදී ගැඹුරු අභිධර්මයේ කොටස. ඒ අභිධර්මයේ දැන ගැනීම මේ ආර්ය මාර්ගයේ ගමන් කිරීමට පොතෙන් තුරට අපිට ඉගහන් වෙනවා.
කිසිසේත්ම උපකාර වෙන්නේ නැහැ, ඒක බාධාවක් වෙනවා. හැබැයි ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ සූත්‍ර ධර්ම වල තියෙන චතුරාර්ය සත්‍ය දෝතාවේති පරිවර්ත්‍ය සංදේශනාව තේරුම් අරගත්තට පස්සේ අර දසනේන පහතබ්බාගින් තත්ත්වයට පත් වුණාට පස්සේ ඔය අභිධර්මයේ තියෙන සියලු දේ යථා පරිදි තේරුම් ගන්න පුළුවන්. දැන් ඔය මහත්තයා ඉගෙන ගත්තයි කිව්වනේ, ඔය අභිධර්මයේ චිත්තක්ෂණ 17ක් උගන්වනවානේ. පළවෙනි චිත්තක්ෂණ 3 මට කියන්න. දැන් ඔය අභිධර්මයේ ඉගෙන ගත්ත මහත්තයෙන්නේ කතා කරන්න ඇත්තේ. මට කියන්නකො බලන්න, අර ජවන් සිත්හතට පෙර එන අභිධර්මයේ උගන්වන චිත්තක්ෂණයක තියෙන මුල් අවස්ථා 3 මොකද්ද? කෝ නෑ සංපටිච්ච සම්තිරණ සම්පසාදන. සංකීවෙ මොකද්ද? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පටිච්චන. චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච. ඕක අභිධර්මයේ කියවා දුන්නද? කියා දෙන්න දන්නේ නැහැ. හේතුව මොකද? සං දන්නේ නැහැ. ධම්මෝ සම්දිතිකෝ නැ. සම්මදක්කාතා නැ. ඉතින් ඒක නිසා දැන් ඔය ඔවා උගන්වනවා සම්පටිච්චන. ඊට පස්සේ සම්තිරණ. ඊට පස්සේ සම්පසාදන. ඊට පස්සේ ජවන් සිත් 7ක් එක දිගට අර වේගයක් ආවේගයක් චිත්තාවේගයක් උපරිම මට්ටමට මතුවීම තමයි ජවය. ජවන් සිත්. ඉතින් මේක ඔය අභිධර්මයේ ඔය කටපාඩම් කරගෙන විභාග පාස් කරන්න ඕක හොඳයි. ඊට යා නිවන කියන විභාගෙට ඕක ගැළපෙන්නේ නැහැ. ධර්මය තේරුම් ගන්නකම් සං දැක ගන්නකම් දොතාවේ ත්‍රිපරිවර්තයේ චතුරාර්ය සත්‍ය ප්‍රියාප්‍රිය බව පින කුසලය දෙක තේරුම් ගන්නකම් හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න බෑ. ණය විනයට සසඳා බලන්න බෑ. මොන අභිධර්ම පන්තියේ මොන උපාධිය රාජකීය පණ්ඩිත මහාචාර්ය උපාධිය ගත්තත් විනයි කුසලයටයි දෙකෙන් වෙනසක් තේරුම් ගන්නත් බෑ. හේතුඵල ධර්මයට බහා ගලපා බැලීම හෝ ණය විනයට සසඳා බැලීමක් කරන්න බෑ ප්‍රායෝගිකව. සද්ධා ඉන්ද්‍රිය සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත්වෙන්න උපකාර වන ආකාරය. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට අභිධර්මයේ නිවැරදිවම තේරුම් ගන්න පුළුවන් වෙනවා හරියටම මේ සංදේශනාව දෝතාවේති පරිවර්ත්‍ය චතුරාර්ය සත්‍ය ධර්ම පටිච්ච සමුප්පාද ධර්මයේ යම් ආකාරයක යම් තරමක් දුරට තේරුම් ගත්තොත් ඊට පස්සේ ඒ පුද්ගලයා ධම්මෝ සම්දිත්තිකෝ වෙනවා. හේතුඵල ධර්මයට බහා ගලපා බලා සං උපදින ආකාරය, සංක්‍රියාත්මක වන ආකාරය, සමුදය වෙන ආකාරය, සංචේතනා පවත්වන ආකාරය, සංකාර කරලා සංකත සකස් කරගන්න ආකාරය, සංසාරයට සංදිවන බන්ධ වෙන ආකාර සියලු දේ දකිනවා. එන්නේ පුද්ගලයාට අර සම්පටිච්චන සම්තිරණ සම්පතාදන ඔක්කොම තේරුම් ගන්න. නමුත් අභිධර්මයේ ඔය වචන ටික ඉගෙන ගත්තට කටපාඩම් කරගත්තට ග්‍රන්ථ ධූරයේ පිරෙනා මිසක විපස්සනා ධූරයේ ශේෂයක්වත් තමන් තුළ පිහිටන්න මේක උපකාර වෙන්නේ නැහැ. පින්කමක් කරලා ඒක උපාදානය කරගත්තත් හොඳ අංසාරය හොඳින් දික් වෙනවා. පව්කමක් කරලා ඒක උපාදානය කරගත්තත් නැතත් සංසාරය දික් වෙනවා. අතරාපායට යන. ඉතින් ඒක නිසා අපි පින්කමක් කරලත් පව්කමක් කරලත් මේක දැන් කර්ම කරලා ඉවරයි. පුණ්‍ය කර්ම හෝ පාප කර්ම දෙකෙන්ම මිදී නිදහස් වෙන්නට ක්‍රමයක් ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග හැටියට බුදුහාමුදුරුවෝ කියා දුන්නා. පුණ්‍ය පාප පහිනස්ස කරන්නේ කොහොමද කියන එක පිරිසිදුව පැහැදිලිව බුදුහාමුදුරුවෝ මේ මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධිය හැටියටත් අර සම්පජඤ්ඤ පබ්බේ හැටියටත් පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරය මේ සියලු දෙයින් කිව්වේ මේ පුණ්‍ය පාප පහිනස්ස කරන හැටි. පුණ්‍ය පාප දෙකෙන් එකක් හෝ අපි උපාදානය කරගත්තොත් සංසාරේ පින් උපාදානය කරගත්තොත් හොඳින් දික් වෙනවා, පව් උපාදානය කරගත්තොත් හතර අපාය අතරමං වෙනවා. ධ්‍යානයක් ලැබලා රූපී ධ්‍යානයක් ලැබේ, ඒක උපාදානය කරගත්තොත් අර අසඤ්ඤ තලයක අතරමං. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා පුණ්‍ය පාප පහිනස්ස දෙකෙන් එකක්වත් හිතේ උපාදානය කරගත්තොත් ඒක නිවනට බාධකයි. අපි කරපු සියලු පින්කම් කුසලයක් බවට පරිවර්තනය කරගත්තොත් පුණ්‍ය පාප පහිනස්ස බවට පත් වෙනවා. බෑ, ඒකට තියෙන්න ඕන අභිඥා. ඒකට මොනවද තියෙන්න ඕන? අභිඥා. අරහතුන් වහන්සේලා කොටස් හතරක් ඉන්නවා. දැන් ලෞතුරා බුද්ධත්වයට පත් වූ බුදුපියාණන් වහන්සේ අරහතුන් වහන්සේ කෙනෙක්. ඒ වගේම සිව්පිලිසිම් ව්‍යාපත් ශක්තිය තියෙනවා. ඒ වගේම අභිඥා, පූර්ණ අභිඥා ශක්තිය තියෙනවා. අභිඥා තියෙන අරහතුන් වහන්සේ කෙනෙකුට සිව්පිලිසිම් ව්‍යාපත් නැති වෙන්න පුළුවන්. නමුත් දැන් අරහත් තත්වයට පත් වෙලා නික්ලේශී තත්වයට පත් වෙලා හැබැයි සිව්පිලිසිම් ව්‍යාපත් ශක්තිය නැත්නම් අහසින් යන්න පුළුවන් වුණත් තව කෙනෙකුට මේ ධර්මය කියා දීලා මගඵල ලබන්න මාර්ගයක් පිළිවෙතක් විග්‍රහ කරලා විස්තර කරලා අර පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්තී කරන්න බෑ. ඒ අභිඥාලාභී අරහතුන් වහන්සේ මිනිසුන්ට මැජික් පෙන්නලා මේ ඉද්ධි ප්‍රාතිහාර්ය පාරලා මිනිසුන්ව මේ මාර්ගයට ගන්න උත්සාහ කළාට හරියන්නේ නෑ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අර මැජික් පෙන්වීම ඉද්ධි ප්‍රාතිහාර්ය පෑම තහනම් කළේ. බුදුහාමුදුරුවෝ සියලු ශ්‍රාවකයන්ට තහනම් කළා. මොකද ඒ කාලේ අභිඥාලාභී අරහතුන් වහන්සේලා හිටියා. ඒ අයට කිසිසේත්ම මේ මැජික් පෙන්නලා ඉද්ධි ප්‍රාතිහාර්ය පහලා මේ ක්‍රමයට මිනිස්සුන්ව මේ ධර්මයට හරව ගන්න බෑ කියන එක බුදුහාමුදුරුවෝ කිව්වා. තව අරහතුන් වහන්සේ කෙනෙක් ඉන්නවා සුෂ්ක විදර්ශකයි. අභිඥාත් නැහැ, සිව්පිලිසිම් බියාලත් ශක්තියකුත් නැහැ. ඒ අරහතුන් වහන්සේ හැබැයි අරහත්. අර කරගන්න ඕන දේ කතං කරණීයන් නාපරං ඉතත්තා යති පජානාති ඔක්කොම කරගන්න. අර අරහත් තත්වයට පත් වෙලා නික්ලේශී තත්වයට පත් වෙලා හැබැයි අභිඥාත් නැහැ, ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්නත් බෑ. ඒ වගේම අනුශාසනා ප්‍රාතිහාර්ය සිව්පිලිසිම් බියාපත් ලත් ශක්තිය ඉදිරිපත් කරන්නත් බෑ. ඒ වගේම අභිඥා විතරක් අභිඥා නැති, ඒ වගේම සිව්පිලිසිම් බියාලත් පත්ලත් අර අනුශාසනා ප්‍රාතිහාර්ය පමණක් කරන්න පුළුවන් අරහතුන් වහන්සේ කෙනෙකුට නික්ලේශී අලුතෙන් මේ බුද්ධ ශාසනය නැවත මතු කරලා දේශනා කරලා තවත් ඇයට විග්‍රහ කරලා විස්තර කරලා අනුන්ටත් පාර මඟ පිළිවෙත ප්‍රතිපත්තිය පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අරහතුන් වහන්සේලා කොටස් හතරක් ඉන්නවා. කොටස් හතරෙන්ම මතු ශාසනය අනුශාසනය දිගටම පවත්වාගෙන යන්න නම් මේ සිව්පිලිසිම් ව්‍යාපත් ලත් අරහතුන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. අභිඥා තිබුණත් සුෂ්ක විදර්ශක හෝ ඒවා අයට ඒ කරන්න බෑ. මෙහෙමයි, බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ශාරීරික උද්දේශක පාරිභෝගික භාණ්ඩ වලට බැඳුම් පිදුම් කරන්න කියලා. ඒක එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ විතරක් නෙමේ චක්‍රවර්ති රජ කෙනෙකුගේ අරහතුන් වහන්සේ කෙනෙකුගේ පසේ බුදු කෙනෙකුගේ සහ ලෞත්‍රා බුදු පියාණන් වහන්සේගේත් ශාරීරික ධාතු වලට උද්දේශික පාරිභෝගික වස්තු වලට වන්දනාමාන කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හැබැයි මේ වැඳුම් පිදුම් කරගත්තට මොන තරම් මුල් ජීවිත කාලය තුළදීම දැනුමත් තේරුමත් තියෙන දවසේ ඉඳලා මරණය දක්වාම මෙහෙම වැඳුම් පිදුම් යැදුම් පැතුම් කරත් පුද පුදා වැඳ වැඳ හිටියත් මගඵල ලබන්න බෑ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නා තාක්කල්. ඒක බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අර රාගයක් සහ මෝහයක් ඇති වෙනවා මේ ධාතුන් වහන්සේලා උපාදානය කරගෙන වැඳ වැඳ පුද පුද ප්‍රාර්ථනා කර කර හිටියොත්. ඉතින් ඒක නිසා අර මෝඩ ගුඩ භක්තියෙන් විශ්වාස කරන බෞද්ධයෝ පිරිසක් මිසක සද්ධානුසාරී සද්ධා ඉන්ද්‍රිය මතු හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න පුළුවන් නියම නිවැරදි පරමාර්ථ ධර්මයේ තේරුම්ගත් බෞද්ධයෝ පිරිසක් මතුවෙන්නේ නැහැ මෙහෙම වැඳ වැඳ හිටියට. ඉතින් ඒක නිසා දැන් අපිට ඔය කියන දැන් ඔය සංනිවේදන මාර්ගවලින් නොයෙකුත් ව්‍යාපාර සඳහා සංනිවේදනය කිරීම සඳහා ඔය නොයෙකුත් ධාතුන් වහන්සේලා නොයෙකුත් තැන්වල ප්‍රදර්ශනය කරනවා. මොකටද අපි ඔය ප්‍රදර්ශනය කරන ඒවා බලන්න යන්නේ? දැන් මේ ධාතුන් වහන්සේලාගෙන් යම් බුද්ධාලම්බන ප්‍රීතියක් යම් ශක්තියක් ලබා ගන්න ඕන නම් මේ ළඟම තියෙන දළදා මැදුරේ ඉන්න දළදා වහන්සේ නිසැක බව 180යිනේ. අරව නිසැක කියලා කියන්නේ මොකද? එවැ සැකයක් තියෙන හින්දා. ඔය කපිල වස්තු ධාතු කියන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඉතාම පැහැදිලිව ඌරෙක්ගේ ඇට කෑලි ටිකක්. අර කවුද ජර්මන් පාලකයෙක් ජර්මන් කාරයෙක් එංගලන්තේ නයිට් නාමයක් ගන්න ඩුප්ලේ කියලා මොකද මෙහෙම පුද්ගලයෙක් තමා මේක ඉන්ටර්නෙට් එකේ ඉතාම පැහැදිලිව මේ කතාව හොයලා විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. ඔය කපිල වස්තු ධාතු කියන ඒවා බූරෙන්ගේ ඇට කෑලි හොයාගෙන මුට්ටියක දාලා ඔය දැන් කෞතුකාගාරයක තැන්පත්. ඔය දැන් ඉන්දියාවට ඔවා ගෙනිච්චට පස්සේ ඔය කපිල වස්තු පුරේ තියෙන තැන්ට ගෙනිච්චට පස්සේ කවුරුවක් අත දොර අරිනවද? අර දැන් අපේ දන්ත ධාතුන් වගේ වැඳ පුදා කරනවද, මල් පූජ කරනවද, බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පූජ කරනවද? අඩු ගානේ දොර අරින්න ගෙනින් කාමරේට දාලා වැහුව දවස ඉඳන් ආයි කවදා හරි දේශපාලන වශයෙන් ඕ වගේ දෙයක් ගන්න මිසක් ඉන්දියාවේ එකම මිනිහෙක්වත් ඔවා විශ්වාස කරන්නෙත් නැහැ, ඔවට වඳින්නෙත් නැහැ, ඔවට පුදන්නෙත් නැහැ. ඔවා ඌරන්ගේ ඇට කෑලි කියලා ඒ මිනිස්සු දැන් සාතික් කරලා ගන්නවා. නමුත් මේ ලංකාවේ ඉන්න මෝඩ ගුඩ අර භක්තියෙන් අන්ධ වූ උපාසකම්ලව මේවැන් රවට්ටන්න මේ සංනිවේදන මාර්ගයෙන් දේශපාලකයොත් මේකට එකතු වෙලා මේ වගේ විනාශයක් කාලෙන් කාලෙට කරලා මිනිස්සුන්ව මුලා කරනවා. මිනිස්සුන්ගේ නිවන වහනවා, මිනිස්සුන්ගේ මඟ වහනවා, භක්තියෙන් අන්ධ කරනවා. ඒකයි මේකේ හරය. ඉතින් යම් කිසි කෙනෙකුට අපේ බුදුහාමුදුරුවන්ගේ ඒ ධාතුන් වහන්සේලා වඳින්න ඕන නම් මේ දළදා මන්දිරයේ ඉන්නවා දළදා වහන්සේ. තව මහියංගනේට ගියාම මහියංගනේ 100%ක් විශ්වාසයි කේසු ධාතු. ඒ වගේම තව ධාතුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ වගේම සෝමාවති චෛත්‍ය, මේ සේරුවිල චෛත්‍ය, මේ වගේ තියෙනවා. ඒක ඇත්ත. රන්බැණි මහසෑයත් ධාතුන් වහන්සේ. ඒවට වැඳපු දාගත්තට වරදක් නැහැ. හැබැයි ඒ වුණත් බුදුහාමුදුරුම් කියලා තියෙනවා ධාතුන් වහන්සේලා උපන් දවසේ ඉඳන් මැරෙන දවස දක්වාම වැඳ වැඳ හිටියත් සත්තර සතිපට්ඨානෙ පූර්ණ කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නවකම් මගඵල නිවන නැහැ කියලා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ කියලා තියෙන නිසා කිසිම කෙනෙක් ධාතුන් වහන්සේලාට හෝ අර පාරිභෝගික උද්දේශික වස්තුන් වලට හෝ බැඳලා පමණක් නිවන් දැක්ක කෙනෙක් ලෝකේ කවදක්වත් නැහැ. මේ ධර්මයමයි බුදුන් දකින්න නිවන් දකින්න උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා ධර්මය අපි අහගත්තොත් දැනගත්තොත් දහම් ඇස පෑදුනොත් අපිට ඔය ධාතුන් වහන්සේලා නැති වුණාට මේ නිවන් මඟ තමන්ගේ පාරිශුද්ධතාවය අර පරිමුච්ඡති කියන පූර්ණ විමුක්තිය තමන් තුළින් තමන්ට සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කුණු කිලුටු කෙලස් ගති තියෙන්නේ තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ. ඔවා අයින් කරන්න බෑ අපි අර ධාතුන් වහන්සේලාට උපන් දවසේ නම් මැරෙන දවස දක්වාම වැඳ වැඳ පුද පුද යද යද පට පට හිටියා. ඉතින් ඒක නිසා තමන්ගේ අර බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මුල් බැහැගෙන තියෙන මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපා දාන්න පුළුවන් වුණොත් මේ කිසිම දෙයකට නොඇඳත් තමන්ගේ පරිමුච්ඡති කියන පූර්ණාසයෙන් විමුක්ති ඥාන දර්ශනය ලබලා මගපල් ලබන්න පුළුවන් කියන එක තේරුම් ගන්න ඕන. මොකද්ද? ඔ එකම තැනක ඒක කාශ්‍යප බුදුහාමුදුරන්ගේ විතරක් නෙමේ, අපි නොදන්නා කාලේ ඉඳන් මේ මිහිතලේ 500,000 ගණනක් හෝ ඊටත් වැඩි ගණනක් ලෞතුරා බුදුවරු, ඊට පස්සේ පච්චේක බුදුවරු, පසේ බුදුවරු, ඊට පස්සේ අරහත් බුදුවරු, සියලු අරහත් බුදුවරුන්ගේ, පසේ බුදුවරුන්ගේ, ලෞතුරා බුදුවරුන්ගේ මනෝමය කාය එක තැනකට කේන්ද්‍රගත වෙලා බුද්ධ ශක්තියක් හැටියට අදත් පවතිනවා. ඒක දෙතැනකට යන්නේ නැහැ. එක තැනකටයි කේන්ද්‍රගත වෙන්නේ. ඒ නිසා අතීතයේ බුද්ධත්වයට පත් වූ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් බුද්ධත්වයට පත් වුණා ලෞතරා බුදුවරුත්, පච්චේක බුදුවරුත්, අරහත් බුදු. ඒ සියලුම බුදුවරුන්ගේ මනෝමය කාය නැති වෙන්නේ නැහැ. මනෝමය කාය තියෙනවා, නැති වුණේ මොනවද? කෙලෙස්. එකම කෙලෙස් මිදක්කත් නැහැ. නික්ලේශී බවට පත් වෙනවා. ඒ නික්ලේශී වූ මනෝමය කායන් සියලුම බුද්ධ ශක්තියට අනුගත වූ අයගේ එකම තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ තමයි මේ මධ්‍යම මණ්ඩලය. අර NASA ආයතනයෙන් මේක පෙන්නුවා. අර Google Map එකක් ඇඳලා මේ බිම්බර ගතිය අඩුම තැන මේ මිහිතලේ. කොතනද? අර සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වෙන අර මේ රමණීය අර අරිය පරිදේශන සූත්‍රයේ කිව්ව රමණීය භූමි භාග. ඉතින් එතන තමයි කවුරු හෝ බුද්ධත්වයට පත් වෙනවා නම් අනාගතයේ ලෞතුරා බුදු කෙනෙක් වෙන කොහේවත් බුද්ධත්වයට පත් වෙන්න බෑ. එතනින් ඕන බුද්ධත්වය. ඒ වගේම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ 95 වෙනි ඡේදයේ තියෙනවා මේ චත්තාරි මානිතානානි මේ බුද්ධ ශක්තිය එක රේඛාවක් තුල ස්ථාන හතරක අනුගත වෙලා තිනවා. ඒකිනුත් මැද මධ්‍ය ස්ථානයේ තමයි අර බුදුන් බුද්ධත්වයට පත් වූ තැන. ඉතින් ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න අවශ්‍යයි තව කෙනෙකුට අරහත් බුද්ධ වෙතත්, පච්චේක බුද්ධ වෙතත්, ලෞතුරා බුද්ධ වෙතත් මේ බුද්ධ ශක්තියට අනුගත වීම. බුද්ධ ශක්තියට අනුගත වීම කියන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්මයේ අනුගත පූර්ණය කරගන්න. ඒක කරගන්න බෑ එක එක තැන්වල වෙන වෙන තැන්වල. ඔය කෝවිල් අරවා මේවා වැන්දට, මහන්තලගේ කෝවිල් වැන්දට ඔ හරියන්නේ නෑ. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාව. හොඳයි, එහෙනම් දැන් වෙලාව අහුනා 4:00. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න පොඩ්ඩක් විනාඩියක් ඉන්න. මේ වැදගත්ම අවස්ථාව තමයි පින් අනුමෝදන් කරන අවස්ථාව. ඒ නිසා මේ පැය දෙකක් ධර්ම ශ්‍රවණය කළත් අපි මේ අවස්ථාවේ අපේ යුතුකමක් වගකීමක් ඉටු කිරීම තියෙනවා. ඒක තමයි මේ පින් අනුමෝදන් කිරීම. ඒ නිසා මේ පින්වතුන්ගේ මේ පැය දෙකක් ධර්මයේ ශ්‍රවණය කරලා රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් පවතින මේ අවස්ථාවේ ඒ තුන් සිත පහදාගෙන මේ අපි මේ බණ කියන අවස්ථාවේ ආරම්භයේදීම අපි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා කියලා සියලුම අර සම්මාදිටික දෙවියන්ට ආරාධනයක් කළා. ඒ වගේම ඔය සියලු පින්වතුන්ගේ ඥාතීන් තමන්ගේ මීට පෙර ආත්මවල අම්මා වූ තාත්තා වූ පුතා වූ දුව වූ සීයා වූ ආච්චි වූ සහෝදර සහෝදරීන් වූ ඥාතීන් වූ බොහෝ දෙනෙක් තමන්ගෙන් පින් ගන්න පරදත් උපජීවීන් හැටියට අද මෙතන රැස් වෙලා තියෙනවා. සමහර විට එක්කෙනෙකුගෙන් පින් බලාපොරොත්තුව 1000ක් විතර පිරිසක් ඉන්නවා. ඉතින් ඒක නිසා අපි මේ වගේ අවස්ථාවක මේ වගේ තුන් සිට පහදාගත් අවස්ථාවක මේ පුණ්‍ය ශක්තිය කුසලයක් බවට පත් කරගන්න නම් අපි ඒ අයට තුන් සිට පහදාගෙන ඒ අයටත් උදව්වක් උපකාරයක් කරලා කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන්නට පින් අනුමෝදන් කළ යුතුයි, පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි. ඉතින් ඒ සඳහා අපි දැන් අවස්ථාව ලබා ගන්නවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ අද ධර්මදානමේ පින්කමේ දායකත්වය සැපයූ ඒ 2014 වෙන දින හදිසි ඉරියානතුරු කටලක්ව වයස අවුරුදු 27 මියගිය කෝප්‍රල් සාලිය මහේස් පෙරේරා රණවිරුවාට යලිදු මෙවන් අකල් මරණයකට පත්නවන්නට ඒ අනුව උපදින උපදින අවස්ථාවකදීම මෙවන් අකල් මරණයකින් මිදී නිදහස් කරන්නට පින් දෙන්න ඕන. ඒ වගේම ඒ දායකත්වය සැලකූ මාතලේ කිවුලේ පදිංචි කුමුදු ප්‍රියංකා චාන්දනී ඒ මහත්මියත්, ඒ අනිකුත් දායකත්වය සැපියූ සියලු දෙනාත්, ඒ වගේම මේ ධර්ම දේශනාව පවත්වන්නට ප්‍රවාහන පහසුකම් සැපියූ මේ පුටු අරෝමය ගෙනල්ලා තේ ගිරම්පස දීලා නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ සියලු දෙනාටත්, ඒ සියලු දෙනාගේ නමින් මිය පරලෝගිය පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති මිත්‍රාදීන්ටත්, පරතත් උපජීවීන්ටත්, ඒ වගේම මේ ධර්මය ශ්‍රවණය කරන්නට පැමිණි ඔබ සැමගේ නමින් මිය පරලෝගිය මේ ජීවිත කාලය පමණක් නොවේ අනන්ත අප්‍රමාණ ආත්මවල තමන්ට ඒ ඥාති වූ මවපියා වූ ඒ පරදත් උපජීවීන් හැටියට අද පින් බලාපොරොත්තු වන සියලු දෙනාටමත් තුන් සිට පහදාගෙන ඒ අයට කැපකොට පින්දී ඒ අයව මුදවා නිදහස් කිරීමේ පරම පවිත්‍ර පිරිසිදු චේතනාවෙන් පින් අනුමෝදන් කරන්න ඕන. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් තියෙනවා නම් තුන් සිට පැහැදීමක් නැහැ, පින් දුන්නට වැඩක් නැහැ, ඒක කුසලයක් බවට පත් කරගන්න. ඉතින් ඒක නිසා සියලුම දෙනා කල්පනා කරන්න ඕන මේ පින්කමක වටිනාම වැදගත්ම අවස්ථාව පින් අනුමෝදන් කරන අවස්ථාව. එහෙම අවස්ථාවක අපි ඒ සියලු දෙනාට, සියලු ඥාතීන්ට, සියලු පරදත් උපජීවීන්ට, සියලු දෙවි දේවතාවුන්ට, සියලු මායට, සබ්බේ සත්තා සියලු සත්වයන්ට පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වන්නටම මේ පින සියලු සත්වයන්ට උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා. මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතාචම් පී සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavatajam hi sambadam punya sampadam sabbe satta mudantu sabba sampatti siddhiya idam me nyatinam tu sukita untu nyatayo idam me nyatinam tu sukita untu nyatayo idam go nyatinam tu sukita untu nyatayo imina punya kamme Mami pala samagamu satan sama ho tu yava nipana patya. Hondai siyalum dinatama yahapatak veva, sitak veva, shantiyak veva, sahaniyak veva. Igava dharma desanava, then me mai maase, juni maase ekalusveni irida, havasa dekahamarata, mehistane dima, ඊළඟ ධර්ම දේශනාවක් පවත්වන්න බලා. ජුනි මාසේ 11 වෙනි ඉරිදා හවස දෙකම.